සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බ දානං දදන්ති න අස්මින් පෘථුවි මණ්ඩලේ සංඝස්ස දින්නම් කටිනං අග්ගං බුද්ධේන දේසිතං තී අතිගෞරවනීය ධම්මසරණ විහාරාධිපති අපේ විජිත හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ පූජනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණබර කාරුණික පින්වත්නි මාස 3මාරක් මුළුල්ලේ කුසල් සිත් වඩමින් ඇවිල්ලා ඒ මහා පුණ්‍ය කර්මය නිමාවටපත් කරගත්ත වෙලාව ඇසල පුරපසලොස්සක් පොහොය දවසේ අපි ආරම්භ කරපු පින්කම් මාලාව මේ පින්කමත් සමගයි නිමාවටපත් වෙන්නේ බොහෝ කාලයක් මේ පින්කමට සිත යොමු කරන නිසායි වෙනත් පින්කමකට වඩා කටින පින්කම සුවිශේෂී පින්කමක් බවට පත් වෙන්නේ. පින්වතුනි මේ සිද්ධ කළ කටින පින්කම පිළිබඳව කතා කළ යුතු දේ බොහෝමයි. අපිට ඒ හැම පැත්තක්ම ආවරණය කරගන්න නොහැකි වේවි. එහෙත් අපි අද රාත්‍රියේහි ඒ පිළිබඳව බොහෝ දේ කාලයේ වෙලාවේ පමණට කරුණු පැහැදිලි කරලා දෙන්නට අදහස් කරනවා. කඨින පූජා පින්කම පිළිබඳව කරුණු කතා කරන්නට අපි ආරම්භ කරන්නේ තිස්ස මහාරාමේ සිදුවෙච්ච පුංචි සිදුවීමකින් තිරිසං ලෝකයේ තුල. ඒ තිස්ස මහාරාමේ වැවාසන්නේ ජීවත් වුණ කපුටු යුවලා. මේ කෙවිදිය මනිනාග දිවයිනේ ජීවත් වෙච්ච කෙනෙක් කපුටා එහෙට ගිහිල්ලා එක් කරගෙන ආපු කෙනෙක්. තිස්ස මහරාම වැවයිනේ බොහොම සතුටෙන් ජීවත් වුණා මේ දෙපළ. හැබැයි දවසක් කෙවිදියේ අකමැති දර්ශනයක් දකින්න ලැබුණා. තමන්ගේ ස්වාමියා වෙනත් කෙවිදියක් එක්ක සතුටින් ඉන්නවා දැක්කා. දැකලා හිතුණා මේ දීගෙන් වැඩක් නැහැ, මම මගේ ගෙදරටම යනවා කියලා මනිනාග දිවයිනට ගියා. කපුටත් හරි හිතට අමාරුයි එකට ජීවත් වෙච්ච කෙනා නැති වුණා. නැති වෙච්ච දවසට නිපාඩුව පේන්නේ. කොහොම හරි ආපහු එක් කරගෙන එන්න යන්න තීරණය කළා. යන අතරතුරදී හරියට බඩගිනි. මම දුෂ්කර ප්‍රදේශ පසු කරගෙන යන්න උනේ. ඔය ලංකාවේ තිබිච්ච තෙලිය කියන ජනපදේ මාතුල කියන විහාරයේ ආසන්නයට ගියා මේ කපුටා. ගිහිල්ලා හඬ නගලා බොහොම බඩගිනි බව ඇඟෙව්වා. ඒ පන්සලේ හිටිය හාමුදුරුව හඳුනාගත්ත මේ කපුටා කුසගින්න ඉන්න කෙනෙක්. උන්වහන්සේලාට ලැබිලා තිබිච්ච බෙහෙත්ජ්‍ය වශයෙන් ලැබුණු එළඟි තෙල් ටිකක් අරගෙන පහන් තිරයක පොඟවලා කපුටට කන්න දුන්නා. කපුට කුසගිනි නිවාගෙන මනිනාග දෙවයිනට ගිහිල්ලා තමන්ගේ බිරිඳවත් නැවත එක් කරගෙන එන ගමන් හිතුණ හාමුදුරුවන්වත් බලලා යන්න. ඇවිල්ලා බලනකොට හාමුදුරුවන්ට බොහොම අඩුපාඩුකම් සහිත බවක් දැක්ක. ආහාර පාන හිඟ පාඩු බවක් පෙනුනා මේ ආරාමේ වැඩ ඉන්න සාමීන් වහන්සේලාට. කපුට ඇඟවීමක් කළා, මාත් එක්ක ආවොත් සස්ත්‍රීක ප්‍රදේශයකට වඩම්මයි යන්න. අපේ පැරණි සාමීන් වහන්සේලාට ටිකක් මේ ස්වභාව ධර්මීය තුල ජීවත් වෙච්ච නිසා මේ සතුන් කියන කරන දේ තේරෙනවා. මේත භාගයේ තිබඳු සාමීන් වහන්සේලා වැඩ හිටියා. උන්වහන්සේලා මේ කපුටගේ අදහස තේරුම් අරගෙන තීරණය කළ 25 නමක් වඩින්න කපුටත්. කපුට මගින් මගට යමින් නතර වෙමින් සාමීන් වහන්සේලා වැඩමවාගෙන ආවා. ඇවිල්ලා එක්තරා ශස්ත්‍රීක ගම්මානයක කපුටක් ජීවත් වෙන ඔය තිස්සමහාරාමේ පැත්තේ නවාතැන් ගන්න සැලැස්සුවා. මේ හාමුදුරුවරු වැඩියා විතරයි, ගම්වල මිනිස්සු ඇවිල්ලා උන්වහන්සේලාට ආරාධනා කරලා ආවාස හදලා දුන්නා. දැන් වස්සාන සමය ගෙවුණා. දැන් කපුටට පේනවා හාමුදුරුවරුන්ගේ සිවුරු ටිකක් දිරලා. දැන් සිවුරුත් දෙන්න ඕන. කපුටා ඉතින් ආහාර හොයාගෙන යනකොට පේන එක ගෙදරක අම්මා කෙනෙක් සිවුරු මහන දැන් කාලයක් ඉස්සේ. වස්ස අවසානයේ වස්සා වාර්ෂික වශයෙන් සිවුරු පූජා කරන්න. කපුටා තේරුම් ගත්තා මේ සිවුරු පූජා කරන්න තමයි මේව හදන්නේ, පිළියෙල කරන්නේ. එනිසා භික්ෂුන් වහන්සේලාට ඇඟවීමක් කළා වඩින්න මාත් එක්ක යන්න කියලා. දැන් කටින පින්කමේ අඩුවත් සම්පූර්ණ කරන්න. මේ කපුටේකුත් කටින පින්කමක් කරලා. ඉතින් හාමුදුරුවරු වැඩම කළාම අර ගෙදරට ගියාම අර අම්මා හරි සතුටු වුණා. හාමුදුරුවරු ගේ දොරකඩටම වැඩියානි කියලා සිවුරු පූජා කළා. කපුටට හරි සතුටුයි, මම කටින පින්කමක් කරගත්තා. හාමුදුරුවරු එක්කන් ඇවිල්ලා 25 නමකට දාන් පිළියෙල කරලා දුන්නා. සිවුරු පූජා කළා. සතුටටපත් වුණ මේ සතුටෙන්ම මිය ගිය කපුටා මනුස්ස ලෝකේ මිනිසෙක් වෙලා ඉපදිලා පස්සේ කාලෙක මේ සද්ධර්මයේ දවබෝධ කරගත්ත සිදුවීමක් පිළිබඳව අපේ ඉතිහාසයේ කියවෙනවා. තිරිසංගත සත්‍යෝ පවා පින්කම් දිහා සතුටින් බලලා එබඳු සුගති කරා ගිය අවස්ථාවන් පිළිබඳව අපිට අපේ බණ පොත්වල බොහෝ කොට කියවන්න ලැබෙනවා. ඒ වගේම මේ පින්කම් දිහා සතුටින් බැලුවා වගේම අසතුටෙන් බැලුවාමත් ඒක හරිම අකුසල විපාක ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ පිරුණම් පාලා ඒ ධාතු බෙදාගෙන අජාසත් රජුරුවන්ගේ කොටස නැවත රජගහ නුවරට වඩම්මවන්න 6 මාසයකට වැඩි කාලයක් ගියා ධාතු පෙරහැරට. ඔකට බොහෝ දෙනෙක් අප්‍රසාදයේ පළ කළා. ආර්ථිකය බිඳ වැටුණා. මේ වෙනුවෙන් රජුරුවන්ගේ අවධානය යොමු වෙච්ච නිසා 80 කෝටියක් අපායේ ගියා. රජුරුවන්ගේ පෙරහැර නිසා.
අප්‍රසන්න බවක් ඇති කරගත්. හැබැයි ඒ වගේ හත් අට ගුණයක් සුගතියට ගියා මේකට සාදුනාද පවත්තලා. ඒ වගේම සිදුවීමක් මේ වස්සාන සමයේට කටින පින්කමට සම්බන්ධ සිදුවීමක් ගැන කියවෙනවා. එක්තරා ස්වාමීන් වහන්සේලා 12 නමක් ඈත දුරු ප්‍රදේශයකට වැඩම කළා වස්සාන සමය ගත කරන්න. එක්තරා සුන්දර ගම්මානයක් දැකලා වටපිටාව සොයා බලනකොට මේ ගමේ අය එකතු වෙලා ආරාධනාවක් කළා, අනේ ස්වාමීනි අපි කුටි හදලා දෙන්නම් ඔබ වහන්සේලා වැඩ ඉන්න කියලා. උන්වහන්සේලාට තාවකාලික කුටි පිළියෙල කරලා දුන්නා. මේ ගමේ හිටිය රෙදි මහන පේස කර්මාන්තයේ යෙදෙන පිරිසක් පවුල් 12ක් හිටියා, පවුල් 11ක්. ඒ වැඩි ප්‍රධානියා හාමුදුරු දෙනමකගේ වගකීම බාරගත්තා. අනිත් 10 දෙනා 19 බාරගෙන 3 මාසයේ පුරාම උපස්ථාන කළා. හැබැයි ඒ ප්‍රධාන පෙළේ පේසකාර මහත්මයාගේ බිරිඳ ටිකක් ලෝභයි, අශ්‍රද්ධාවන්තයි, කිනට කැමති නෑ. ඒ බව දන්න ස්වාමියා තමන්ගේ සහෝදරියව ගෙන්නාගෙන මේ 3 මාසයේ මේ හාමුදුරුවරු දෙනමට උපස්ථාන කළා. වස්සවසං කරලා වඩින ස්වාමීන් වහන්සේලාට වස්සාවාසිකයෙකුත් මේ හැම දෙනා විසින් ස්වාමීන් වහන්සේලා 12 නමටම පූජා කළා. හොඳටම කෝපයට පත් වුණා අර කාන්තාව බිරිඳ. නොයෙක් විදිහින් දෝෂාරෝපණය කළා තමන්ගේ ස්වාමියාටත් නෙගණියටත් ස්වාමීන් වහන්සේලාට. මේ අකුසල කර්මයක් කුසල කර්මයක් විපාකයෙන් මේ පේසකාර ස්වාමියා රුක් දෙවියෙක් වෙලා උපන්නා. ඒ ආසන්නේම ප්‍රේතියෙක් වෙලා උපන්නා අර කුසලයට බාධා කළ බිරිඳ. රුක් දෙවියා හඳුනාගත්ත මේ ප්‍රේතියෙක් වෙලා ඉන්නේ කවුද කියලා. අනුකම්පා කළ කලක් මගේ බිරිඳ වශයෙන් හිටපු කෙනෙක් නේද? ඒ දේවතාවා විසින් ගල් කරුවන් සමග වඩින ස්වාමීන් වහන්සේ නමකට තමන්ගේ දිව්‍ය ආනුභාවයේ යොදාගෙන ආහාර පාන වස්ත්‍රයක් පූජා කරලා ඒ පින් ඇයට අනුමෝදන් කරලා ඒ දේවත්වයට පත් කළා. පසු කලෙක බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා එදා මෙදා සිදුවෙච්ච සියලු සිදුවීම් උන්වහන්සේ ළඟ කළ ප්‍රකාශනයක් පිළිබඳව ධර්ම සඳහන් වෙනවා. තිරිසනෙක් පවා පින්කමෙහි සතුටු වෙලා සුගති ලෝකය කරා ගිය හැටි, මිනිස්සෙක්ව ඉපදෙලා පින්කමෙහි කලකිරිලා ඇති කරගත් විපත්තිදායක දේ පිළිබඳව අපේ ශාසනික ඉතිහාසය අපට කියලා දෙනවා. ඉතින් මෙබඳු උදාර පින්කම් සිද්ධ කරගන්න අපි කාට කාටත් අවස්ථාව එළඹුණු ඒ අතීත සිදුවීම් පිළිබඳව කිසියම් ආකාරයක පෙළගැස්මකට අපි විමසා බැලුවොත් හුඟක් ප්‍රයෝජනවත් වේවි. මේ වස්සාන සමය භික්ෂූන් වහන්සේලා ආධ්‍යාත්මික ජීවිතයේ සුන්දරත්වය උරගා බලන්නට යොදාගත් පුණ්‍යමය අවධිය. උන්වහන්සේලා බොහෝ පිරිස් බොහෝ දෙනා වහන්සේ ජීවිතයේ සුන්දරතම අත්දැකීම වූ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගත්තේ නිවස්සාන සමය තුළ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නිරතුරුව කළ දේශනාවක් තිබුණා. උච්චින්ද ස්නේහ මත්තනෝ කුමුදං සාරතී කංව පානිනා. සාරදී කංව මා පානිනා. සරත් කල හටගත් කුමුදක් කුමුදු මලක් කඩා දමන්නේ යම්සේද? තණ්හාව නැමැති සෙනෙහස නැමැති තෘෂ්ණාව උදුරා දමන්න, දුකෙන් මිදෙන්න කියන බුදුරජාණන් වහන්සේගේ සම්බුදු උපදේශය ක්‍රියාවට නගන්නට යොදාගත් විවේකී අවධිය වුණා වසන සමය. උන්වහන්සේලා ඒ සඳහා උත්සාහවත් වෙලා කටයුතු කළ ආකාරයේ පිළිබඳව තේර තේරි ගාථාවන් තුල මනාකොට පැහැදිලි වෙනවා. ගෝධික හාමුදුරුව සිහිපත් කරනවා කදානුහං පබ්බත කන්දරේසු, කදානුහං පබ්බත කන්දරේසු ඒකාකියෝ අද්දුතියෝ විහස්ස අනිච්චතෝ සබ්බ බයං සබ්බ බවං විපස්සං සංමේ ඉදං තේනු කදා භවිස්සති. උන්වහන්සේගේ ප්‍රාර්ථනාව මේ ප්‍රකාශයෙන් කියවෙනවා. කදා නුහං පබ්බත කන්දරේසු, කවදද මම මේ තෘෂ්ණාව කෙලෙස් නසලා මේ පරුවතේ මේ කඳු මුදුනේ මේ තුරු වදුලේ එකලාව අද්දුතියෝ තව කෙනෙක් නැතුව තනිවම එකලාව මේ කැලය සෝභමාන කරන දවස කවදද? අනිච්චතෝ සබ්බ භවං විපස්සං, තුන් භවයේම අනිත්‍ය ආදී වශයෙන් දකින දවස කවදද උදා වෙන්නේ? කවදද ඒ සුන්දර දවස උදා වෙන්නේ කියලා බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනාවෙන් උන්වහන්සේ උත්සාහවත් වෙච්ච හැටි ඒ තේර ගාථාව තුළ සඳහන් වෙනවා. ඒ වගේම තවත් ස්වාමීන් වහන්සේ නමක් මතක් කරනවා. තමන් වහන්සේ ඒ උත්සාහයෙන් ලබාගත් ජීවිතයේ සුන්දර සමර්ථකීම පිළිබඳව තමන් වහන්සේ සියලු කෙලෙස් නසලා සියලු ක්ලේශයන් ගෙවලා කිලේසාජාපිතේ මයිහං භවසබ්බේ සමුහතා වික්ඛීනෝ ජාති සංසාරං නත්ති දානී සුනබ්බෝති. උන්වහන්සේගේ ගමන නිමා කළ බව කියනවා මේ වස්සාන සමය තුළ. කිලේසා ජාපිතෝ මයිහං, සියලු කෙලෙස් දැව්වා. භව සබ්බේ සමූහතා, මේ භවය ඇති කරන සියලු කෙලෙස් නසා දැමුවා. ඒ වගේම සියලු භවය ජාති වශයෙන් ඇති කරන, ජාති වශයෙන් නැවත ඇති කරන සංසාරය ඡාපිතු සේකලා වික්ඛීනෝ සේකරලා දැම්මා. නැවත මට උත්පත්තියක් නැහැ කියන නත්ති දානි පුනබ්භව, නැවත මට උපතක් නැහැ කියලා මේ උදාර සුන්දර ආධ්‍යාත්මික ප්‍රකාශනයන් ලක්ෂ ගණන් කෝටි ගණන් රහතන් වහන්සේලා ඒ උතුම් පදවියට පත් වෙලා ලෝකයේ ඉදිරියේ බුදු සමිඳුන් ඉදිරියේ ප්‍රකාශ කළේ මෙන්න මේ පුණ්‍යාවදී තුල. ඒ වස්සාන සමයේ මුල් බුදු සමයේ තුල විශේෂ පැනවීමක් වුණේ නෑ. හැබැයි පුරාණ චාරිත්‍රයක් තිබුණා, ශික්ෂාපදයක් වශයෙන් නොපැන වුණාට වැසි කාලයේ තුල එක්තැන්ව ගත කරන ස්වභාවයක්. එනිසා පළවෙනි වස් කාලයේ ගැන බරණසීසි පතනාරාමයෙන් අපි අහලා කියවලා තියෙනවා. ඒත් ඒ වෙනකොට ශික්ෂාපද වශයෙන් පැනවීමක් වුණේ නෑ. මෙන්න මේ බඳු අවධියකයි වස්සාන ශික්ෂාපදයට මඟ පෑදෙන්නේ. මේ ශාසනයට ඇතුළත් වන බොහෝ තරුණ ජීවිත වහ වහ උත්සාහවත් වෙලා ජීවිතේ නොලැබූ සැපය, සසර ගමනේ නොලැබූ සැපය, ඒ සුන්දරතම අත්දැකීම ලබාගෙන ඒ අසීමිත සැපය ලෝකෙට බෙදා දෙන්න උන්වහන්සේලා නිරන්තරවම උත්සාහ කළා. තමන් වහන්සේලා ලැබූ සුවය සැපය ලෝකෙට බෙදා දෙන්න උත්සාහවත් වුණා. එනිසාම උන්වහන්සේලාට අර පුරාතන චාරිත්‍රයන් පිළිබඳව අමතක වෙලා ගියා. එහෙත් ඒ ඉදිරියේහි එදා ඉන්දියානු සමාජයේ ටිකක් වැරදි විදිහටයි භික්ෂු සමාජයේ දිහා බැලුවේ. පින්වතුනි, මේ වෙන විට බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙනකොට අපි දන්නවා බ්‍රාහ්මණ සමාජයේ තමයි ඒ සමාජය තුල බලවත් හිටියේ. මේ අය සතුන් සිය දහස් ගණන් එක තැන මරා දමමින් ලේයින් නැසින් දෙවියන් බ්‍රහ්මයන් පුදමින් කළ යාතිකා යාග හෝම ඉදිරියේ මිනිස්සු බොහොම සන්ත්‍රාපයට පත් වෙලා තිබුණා, කලකිරීමට පත් වෙලා තිබුණා. මේ සත්ව ඝාතන ඉදිරියේ ගලාගෙන යන රුධිර ගංගාවල් දිහා බලලා කලකිරුණු මිනිස් සමාජයක් හිටියේ. මෙන්න මෙවන් අවධියක තමයි ජෛන මහාවීරයන් ලොව පහළ වුණේ. ජෛන මහාවීර ලෝකයට පහළ වෙලා පරමාවිහිංසාව පිළිබඳව ලෝකෙට දේශනා කළා. ඔහු සත්ව ඝාතනයේ පමණක් නෙවෙයි, ඒ ගහකොළ පවා ඒක බීජී සත්වයෝ හැටියට හඳුන්වුවා. යම් කෙනෙකු නිරපරාධ ගහකොළට හරි තනකොළයකට හරි අනතුරක් කරනවා නම් ඒ බලගත් ප්‍රාණඝාත කර්මයක් හැටියට උන් හඳුන්වා දුන්නා. අර සත්ව ඝාතනයෙන් හෙම්බත් වෙහිටි පිරිසට මේ ධර්මයේ අමාපැනක් වුණා. බොහෝ දෙනෙක් මේ ධර්මයට ගරු කළා. අන්න එවන් සමාජයක තමයි මේ බුදුසසුන තුල මේ සිදුවීම සිදු වෙන්නේ. දැන් භික්ෂූන් වහන්සේලා මේ අනංගි ධර්මයේ ලෝකෙට දේශනා කරන්න වැස්ස පින්න නොසලකා, මඩ ගොහරුව නොතකා, ලාදලු තනකොළ පාගමින් උන්වහන්සේලා ධර්මචාරිකාවේ වැඩි අනුකම්පාවෙන්. හැබැයි ලෝකෙ බැලුවීට වඩා වෙනස්. අන්‍ය තීර්ථකයන් පවා වැසි සමයේ එක්තෙන් වෙලා හිටිද්දී කුරුළු කොබෙයියන් පවා ගස්සෙවන් වලට වෙලා, ගස් මුදුන් වලට වෙලා කූඩු හදාගෙන උණුසුමින් රැඳෙද්දී ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ආහාර සොයාගෙන තැන තැන ඇවිදිනවා කියලා චෝදනාවක් නෙගුණා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මහජන උද්ඝෝෂණයට හිස නමමින් උන්වහන්සේ භික්ෂු සමාජයට ශික්ෂාපදයක් පැනෙව්වා. අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුම්ති, අනුදනිමි මහණනේ වස් කාලේ වැසි සමයේ වස්සමාදං එක්තැන්ව වැඩ ඉන්න කියන මෙන්න මේ පැනවීම කළා. මේ ශික්ෂාපදයේ පැනවීමෙන් පස්සේ විනය ප්‍රඥප්තියක් හැටියට වත්සාන සමයේ පිළිබඳව මේ ශාසනය තුල කතා වුණේ. හැබැයි මේ වෙනකොටත් මේ ශාසනය තුල ආවාස කුටි පිළිගැනීමක් තිබුණේ නැහැ. ආරාම උයන්වතු පිළිගත්තට ආවාස කුටි මේ වෙනකොටත් පිළි අරගත්තේ නැහැ. හැම දෙනා වහන්සේම නිරන්තරවම තුරු අදුලක ගස් සෙවනකයි වහන්සල වැඩ හිටියේ. ගලක් පල්ලේ ගහක් පල්ලේ පිදුරු ගොඩක් අස්සේ රාත්‍රියේ ගත කළේ. දිනක් වේලුවන ආරාමේ, එතකොට ආරාමේ ඉදිවිලා නැහැ, වේලුවන උයන බිම්සර මහ රජතුමා පූජා කළ. බරණස සිටුවරයා රාජ සේවයේ සඳහා යමින් සිටියේදී දකින්නට ලැබෙනවා පුදුමාසිරිමත් සිදුවීමක්. ඊ රාත්‍රිය මහා සීතල රාත්‍රියක්. උණුසුම් වෙන්න ඕන කරන සියලු කාරණාවලින් පිරිච්ච සිටු මාලිගාවෙත් ඊ රාත්‍රිය අපි ගත කළේ හරි අමාරුවේ. මුන්නවහන්සේලා කොහෙද වැඩ ඉඳලා තියෙන්නේ? මුහුණුවල ඉරියව්වල වෙහෙසටපත් වෙච්ච බවක් නෑ. පීඩාවෙන් ගත කළ බවක් නෑ. හරි ප්‍රසන්න මුහුණු. හිතුන අසුගෙන් අසු පිටින් බැහැලා විමසන්න. සාමීනි ඔබ වහන්සේලා ඊ රාත්‍රියේ ගත කළේ කොහොමද, කොහේද? ඊ තද සීතල රාත්‍රියක්. උන්වහන්සේලා මතක් කළා, සිටුතුමනි අපි මේ උයනේ ගත කළේ. තමන් වහන්සේලා වැඩ සිටි රුක් මුල් පෙන්නවා, පිටුරු ගොඩවල් පෙන්නවා. එතුමා විස්මයටපත් වුණා. මෙච්චර තද සීතල රාත්‍රියක උන්වහන්සේලාට දැනුනේ නැද්ද මේ සිරුරට මේ වේදනාව, මේ දුක? උන්වහන්සේලා කොහොමද මේක දරාගෙන හිටියේ? විහෙසටපත් වෙච්ච බවක් මූණවල පේන්නේ නැහැ. එතුමා අහනවා, සාමීනි මට පුළුවන් ඔබ වහන්සේලාට කුටි හදලා දෙන්න, පිළිගන්න කැමතිද? සිටුතුමනි, තාම අපිට අවසරයක් නැහැ බුදුරජාණන් වහන්සේගේ. එහෙමනම් සාමීනි බුදුරජාණන් වහන්සේගෙන් විමසලා මට දැනුම් දෙන්න. මට පුළුවන් ඔබ වහන්සේලාට කුටි හදලා දෙන්න. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳව මතක් කළා. උන්වහන්සේ අනුමැතිය දුන්නා මෙන්න මේ විදිහේ කුටි හදාගෙන බාර ගන්න කියලා. සිටුතුමාට දැනුම් දුන්නා, එතුමා එක දවසෙන් කුටි 60ක් භික්ෂුන් වහන්සේලාට හදලා පූජා කළා. ඔන්න මේ ශාසනයේ ආවාස කුටි හදලා පූජා කිරීම ආරම්භ වෙන්නේ රජගහනුවර සිටුවරයාගේ. මේ බව ආරංචි වෙච්ච හැම පින්වතෙක්ම තම තමන්ගේ ගම් ප්‍රදේශවල ආවාස කුටි ආරාම හදවලා සාමින් වහන්සේලා වඩා හිඳුවා ගන්න තීරණය කළා. වස්සමාදම් කරවා ගන්න තීරණය කළා. දැන් මෙන්න මේ විදිහෙන් භික්ෂූන් වහන්සේලාගේ ජීවිතය තුළ වස්සාන සමයේ ආරාම කුටිවලට වෙලා ජීවිතයේ ගෙවෙමින් ඒ ආධ්‍යාත්මික සුන්දරත්වයේ අවබෝධය ලබා ගැනීම සඳහා නිරන්තරවම උත්සාහයෙන් කටයුතු කරන උතුම් භික්ෂු ජීවිත දකින්ට ලැබුණා. හැබැයි මේ වෙනකොටත් චීවර පූජාවක්, සිවුරු පූජා කිරීමක් එහෙම පිළිගැනීමක් මේ ශාසනයේ දකින්න තිබුණේ නෑ. උන්වහන්සේලා එදා අතීතේ පටන්ම තනින් තනින් එහිඳ ගන්න පාංශුකූල රෙදි කෑලි ටිකක් එකතු කරලා මසාගත් එකම සිවුරයි උන්වහන්සේලාගේ ශරීරයේ දවටා ගන්නට තිබුණේ. එකම සිවුරකින්, එකම චීවරයකින් උයි උන්වහන්සේලාගේ ජීවිතයේ ගෙවුනේ. මෙන්න මෙසේ අල්පේච්ඡව ජීවිත ගෙවෙන අවදීදී තමයි චීවර පූජා, වස්ත්‍ර පූජාව පිළිබඳවත් ඒ සඳහා අවස්ථාවක් ඉඩක් සැලසෙන්නේ. අදත් ඔබට චීවරයක් පූජා කරගන්න ඒ අවස්ථාව සලසා දුන්නු කෙනෙක් ඉන්නවා. ආරාමයක් කුටියක් හදවලා පූජා කරන්න මූලික වුණා රජගහ නුවර සිටුවරයා. ඔබට වස්ත්‍ර චීවර පූජා කරන ඔය මහඟු භාග්‍ය උදා කරලා දුන්නේ ජීවක වේදතුමා. ජීවක වෛද්‍යවරයා පිළිබඳව අපි මේ වෙලාවේදී යමක් කතා කළොත් ඒක ලොකු අඩුවක් වෙනවා. ජීවක වෛද්‍යවරයානු බොහෝම දක්ෂ වෛද්‍යවරයෙක් වුණා. හැබැයි එතුමාගේ ජීවිතයේ සෝකාන්තය ආරම්භය බොහොම දුක්බර කතා පුවතක් එතුමාගේ ජීවිතය හා බැඳිලා තියෙනවා. ඔය රජගහ නුවර වෙළඳ පිරිසක් වරක් විශාලාවට වෙළඳාමට ගිය වෙලාවේ දැක්කා ඒ සමූහ ආණ්ඩුවක් වෙච්ච විශාලා මහනුවර තිබුණු සුන්දරාසිරිය. රජමාලිගා 700ක්, වන උයන් 700ක්, පෙන් පොකුණු 700ක් මේ විදිහින් සුන්දර පරිසරයක් මවාගෙන තිබුණා. ඒ සුන්දර නගරයේ සෝභාමාන කරන්නට අම්බපාලි කියන නගර සෝභිනියක් දපත් කරලා තිබුණා. මේ සිදුවීම් දැක බලාගෙන රජගහ නුවරට ආපු මේ වෙළඳ පිරිස බිම්සර මහරජතුමාට මතක් කළා, මහරජතුමනි, විශාලා මහනුවර මෙන්න මේ බඳු නගර අසිරියක්. ඒ නගරයේ අසිරිය වැඩි කරන්න නගර සෝබිනියක් පත් කරලා තියෙනවා අම්බපාලි කියලා. ලස්සන ස්වරූපී කාන්තාවක් ඒ නිලයට පත් කරලා තියෙනවා. මෙහෙත් එහෙම කළොත් සුදුසුයි. බොහෝ දෙනාට ඒක ප්‍රයෝජනවත් වේවි. බිම්බිසාර මහරජතුමාත් ඒ යෝජනාවට එකඟ වෙලා රජගහ නුවරටත් නගර සෝබිනියක් පත් කළා. රාජකුල කාන්තාවක් සාලවතී. සාලවතී කුමරියව නගර සෝබිනී තනතුරට පත් කළා. නගර සෝබිනියක් වෙච්ච සාලවතීට දරු ගැබක් හටගත්තා. නගර සෝබිනියකට ගණිකාවකට දරුවෙකුගෙන් පළක් නැහැ. විශේෂයෙන් පිරිමි දරුවෙකුගෙන් පළක් නැහැ. ලැබුණේ පිරිමි දරුවෙක්. එනිසා උපන් දවසම කුල්ලක දාලා උදෑසනම කහලගොඩට ගෙනියෙන් දැම්මා දාසියට. කහලගොඩට ගෙනියෙන් දැම්මා මේ පුංචි දරුවාව. උදෑසන අභේරාජ කුමාරයා රාජසේවයට යන්න එනකොට මොකක්ද යමක් කපුට වට කරගෙන කොටනවා. ටිකක් ලං වෙලා සමීප වෙලා බැලුවා කපුට වට වෙලා කොටන්නේ මොකටද කියලා. අනේ බලනකොට ලස්සන පුංචි බබෙක්. බෝධි රාජ කුමාරයාට දරුවෝ හිටියේ නෑ. ඉස්සර විතර කාලා දරුවෝ හම්බුන්නේ ඔය කොකනද මාලිගයේකුත් හැදුවලුනේ. ඉතින් බොහොම සෙනෙහසක් උපන්න මේ දරුවාව අරගෙන ගිහිල්ලා හැදුවා. මේ දරුවාව හදා වඩා ගත්ත එකක් වයසට යනකොට තේරෙනවා මේ ගෙදරට අයිති කෙනෙක් නෙමෙයි වගේ. මොකද අනිත් දරුවන්ව බලන්න ආච්චිලා සීයලා එනවා, නැන්දලා මාමලා එනවා. මාව බලන්න කවුරුත් එන්නේ නෑ. ටිකක් නුවණක් තිබුණ සැකයක් ඇති වෙලා ගිහිල්ලා ඇහුවා කවුද ඇත්තටම මගේ අම්මා තාත්තා. එතුමා කියනවා උඹේ අම්මා තාත්තා කවුද කියන්නේ මම දන්නේ නැඹ හදාගත්තා මම. ඒ නිසා උඹේ තාත්තා මම. ඉතින් මේ පුංචි කුමාරයා හැදෙන වැඩෙන වයසෙම දිසාපාමුක් ආචාර්යතුමාට ගෙනහිල්ලා බාර දෙනවා ශිල්ප ශාස්ත්‍ර උගන්වන්න. එතුමා හඳුනා ගන්නවා මේ පුංචි පුතාට උගන්වන්නට ඕන ශාස්ත්‍රීය වෛද්‍ය විද්‍යාව. ජීවකට වෛද්‍ය විද්‍යාව හොඳට උගන්වනවා. ඒ කාලේ මේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගෙන විභාග නැහැ. ඒ සඳහා පැවරුමක් කරන්නේ. නිබන්ධනයක් කරන්නේ. හැබැයි ඒක ප්‍රායෝගිකයි. දිසාපාමුක් ආචාර්යතුමා යදුනක් දිගපළල ප්‍රමාණි භූමිය පෙන්නලා කියනවා ජීවකට. ජීවක මෙන්න මේ ප්‍රදේශයෙන් ඖෂධයක් නොවන පැලෑටියක් හොයාගෙන ඉන්නේ. ජීවක ගිහින් බලන බලන හැම පැලෑටියක්ම ඖෂධයක්. යම් යම් රෝගයකට යම් යම් බෙහෙතක් හදාගන්න ඕන කරන ඖෂධයක්. හැම තැනම ඇවිදලා එතුමා හිස්සතින් නැවත දිසාපාමුක් ඇදුරුතුමා ළඟට ආවා. කෝ ජීවක පැලෑටියක් හොයාගෙන ආවද? ගුරුතුමනි ඖෂධයක් නොවන පැලෑටියක් හොයාගන්න බැරි වුණා. එහෙනම් පුතේ උඹ ආයි ඉගෙන ගන්න ඕනේ නේ. දැන් හොඳයි ගෙදර යන්න. ඔච්චර තමයි මන් ළඟ ඉගෙන ගන්න තියෙන්නේ. එතුමට යන්න මග වේදනුත් දීලා පිටත් කළා. මගට එනකොට සල්ලි මුදල් ඉවර වුණා. දැන් කල්පනා කළා දන්න ශාස්ත්‍රයෙන් යමක් හොයාගන්න ඕන. හොයලා බැලුවා සනීප කරගන්න බැරි අමාරුම ලෙඩෙක් හොයදී ඉන්නේ කියලා. එක්තරා සිටු දේවියක් කාලයක් තිස්සේ වැළඳුණු හිසේ කැක්කුමකින් පීඩා ලබන නොයෙක් වෛද්‍යවරු ප්‍රතිකාර කළස්ව කරගන්න බැරි වුණා. මේ තරුණයා ගියා මේ මාලිගාවට. ගිහිල්ලා මෙහෙ ලෙඩෙක් ඉන්නවලු ආරංචි මට පුළුවන් සනීප කරන්න. මෙච්චර රාජ වෛද්‍යවරු ප්‍රතිකාර කරලා බැරි වෙච්ච සුව කරගන්න බැරි වෙච්ච මේ ලෙඩේ මේ වගේ පුංචි කොල්ලෙක් කොහොමද සනීප කරන්නේ? එතුමා කියනවා, එතුමා ප්‍රතික්ෂේප කරනකොට කියනවා මට සල්ලි එපා. මම එක බෙහෙතක් කරන්නම් සනීප වුණොත් මට කීයක් හරිද? ඉතින් කොහොම හරි එතුමා එකම නස්නයක් හදලා මේ සිටු දේවියව සනීප කරනවා. මෙන් සතුටටපත් වෙන අය එදා කාවණු 16000ක් පළවෙනි වෙදකමින්ම ජීවකට උපය ගන්න පුළුවන් වෙනවා. එතුමා මේ ටික අරගෙන ඇවිල්ලා තමන්ව හදාගත්ත අභේරාජ කුමරුවන්ට මේ මුදල දෙනවා. එතුමා කියනවා, පුතේ මට සල්ලි එපා. ඔය මුදල් යොදවලා මෙහි ඉඩමක් මිල දීගෙන උඹට වාසය කරන්න ගියක් හදාගන්න. අන්න ඒ මුදල යොදවලා එතුමා භූමියක් මිල දීගත්තා. අදත් ඔය දඹදිව යන අය රජගහ නුවරදී එතුමාගේ ඉඩම බලන්න යනවා. එතුමාගේ රෝහල නිවාසයේ බලන්න යනවා දකින්න රජගහ නුවරදී. ජීවක අඹවන්නේ එහෙම ඒ ආසන්නේ තියෙන්නේ. මෙන්න මේ අතරේ බිම්බිසාර මහරජතුමාට තිබුණා ටිකක් භයානක රෝගයක්, බගන්ධරා කියන රෝගය. ඒ රෝගයත් සුව කරගන්න බැරි වෙච්ච රෝගයක්. ජීවක විසින් එකම ආලේපයකින් බිම්බිසාර මහරජතුමාගේ රෝගය සුවපත් කරනවා. එතුමා ධනෙ ලබා දුන්නත් එතුමා ඒවා බාරගන්නේ නෑ. අවසානයේදී මහරජතුමා ඉල්ලීමක් කරනවා, එහෙනම් ජීවක මටත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයටත් ප්‍රතිකාර කරන්න කියලා තනතුරක්. ජීවක මෙන්න මේ තනතුර හරි සතුටින් බාරගෙන රජුරුවන්ටත් බුදුපාමුක් මහා සංඝරත්නයටත් තමන් දන්න ශාස්ත්‍රයෙන් උපස්ථාන කරා. රෝගී වෙච්ච අවස්ථාවල ඔබට මතක ඇති එදා ගිජුකුළු පව්වේදී දේවදත්ත හාමුදුරුව ගල් පර්වතයක් පෙරලලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ ගල් පතුරක් පැතිලා ලී කැටි ගැහුණු වෙලාවේ ජීවක වේදතුමා ප්‍රතිකාර කළා. එතුමාට එදා හරි සිදුවීමක් වුණා. බුදුරජාණන් වහන්සේගේ පතුලේ ලේ විසිරෙන්න බෙහෙතක් බැන්දා. තවත් රෝගියෙක් ඇතුල් නුවර බලන්න හිටියා. එතුමාට යන්න සිද්ධ වුණා. එතුමා ගියේ ඉක්මනින් ඒ රෝගියා බලලා පිට වෙන්න හිතාගෙන. නමුත් පිට වෙන්න එනකොට ඇතුළු නුවර දොරටු වහලා. එතුමා කල්පනා කරනවානේ බුදුරජාණන් වහන්සේගේ බිහිත ලියන්න ඕන වෙලාව. මේ වෙලාව ප්‍රමාද වුණොත් දැඩි වේදනාවක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේට. කොහොමද කරන්නේ? මොකද කරන්නේ? කරන්න දෙයක් නෑ. රාත්‍රිය ගෙවෙනකම් මෙතන ඉන්න උනා. එහෙත් බුදුරජාණන් වහන්සේත් වෛද්‍යවරේ වෙච්චූපමෝචන චරෝ. බුදුරජාණන් වහන්සේත් අසම සම වෛද්‍යවරයාණු. නිකං වෛද්‍යවරයෙක් නෙමෙයි. සල්ලකත්තු අනුත්තර වූ ශ්‍රේෂ්ඨ වූ සල්ලි වෛද්‍යවරයා. හදවතේ ඇනුණු රාග ද්වේෂ උල් ඉවත් කරලා හදවත සුද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දැක්කා ජීවකගේ අදහස. ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්ද දැන් මේ විදිහට ලියලා ඉවත් කරන්න. දැන් ඉවත් කළ යුතු වෙලාව. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ නියමිය අනුව මෙහෙත ලිව්වා. උදෑසන ගේට්ටු ඇරපු ගමන් ජීවක බුදුරජාණන් වහන්සේ ළඟට හති දමාගෙන දුවගෙන ආවේ. මේ ස්වාමීනි මට සමාවේ. ජීවක මං ඔබ නියමිත වෙලාවට ඔබ ලියන වෙලාවටම මෙහෙත ලියා ගත්තා. හරි, ඒක ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ විදිහෙන් ජීවක පුත්‍රජානන් වහන්සේට ප්‍රතිකාර කළා. එතුමාගේ විස්මිත ප්‍රතිකාර අතරේ අදත් ලෝකයට ඉතාමත්ම අමාරුවෙන් කරන ප්‍රතිකර්ම මොලේ තුල සිදු කරන ප්‍රතිකර්ම. ජීවක වේදතුමා කරන ලද යසිරිමත් ප්‍රතිකාර කීපයක් ගැන කියවෙනවා එතුමාගේ චරිතයේදී. එතුමා මොලේ සැත්කමක් කළා. බඩේ සැත්කමක් කරලා තියෙනවා. බරණැස සිටි එක්තරා මිනිසෙකුගේ යම් රෝගයක් වැළඳිලා ඔහුට ආහාර ගන්න බෑ. ගත්තහෙම දෙයක් මාපස්සට වම නිවෙනවා. ශරීරයේ කුස වෙලා දැන් මිය දෙන්න ළඟයි. සියලු වෛද්‍යවරු ප්‍රතිකාර කරලා සුව කරගන්න බෑ. බිම්බිසාර රජුරුවන් හරහා ජීවකට මේ පණිවිඩය ලැබෙනවා, ආරාධනාව ලැබෙනවා. ජීවක පරීක්ෂා කරලා බලනවා, රෝගය හඳුනා ගන්නවා. එතුමා කියනවා මේකට බෙහෙත් දෙන්න නෙමෙයි, සත්කමක් කරන්න තියෙන්නේ. ගෙදර අයව කැමති කරවාගෙන නිර්වින්දන ක්‍රම තිබුණේ නෑනේ. අතපය ටිකක් එහාට මෙහාට අල්ලලා බැඳලා බඩ පළලා බඩවැලේ පෙරලීමක් තිබුණා, ඒක හදලා බඩ මහලා ඉක්මනින් සනීප කළා මේ මිනිසයා. ඒ වගේම තවත් වෙනක කියවෙනවා හිසේ දෙඩි වේදනාවක් ඇති වෙලා කෙනෙක් මිය යන්න ආසන්නයි. බලන්නේ නැහැ හැම වෛද්‍යවරයෙක්ම නියම කරනවා ජීවත් කරන්න බෑ. සමහර වෛද්‍යවරු කියනවා තව සතියයි ඉන්න පුළුවන්. සමහර වෛද්‍යවරු කියනවා සති දෙකක් ජීවත් වෙන්න පුළුවන්, ඊට වඩා නම් ජීවත් කරවන්න බෑ කියලා. අතහැර දාලා යනවා. අවසානයේමයි තරුණ ජීවක වේදතුමාව ගෙන්න ගත්තේ. ජීවක රෝගියාව හොඳට පරීක්ෂා කරලා බැලුවා. එතුමා කියනවා නෑ, මේ රෝගියාව සනීප කරන්න වා. හැබැයි ලොකු සත්කමක් කරන්න වෙනවා. රෝගියාගෙන් අහනවා, ඔබට එක ඉරියව්වකින් එක ඇලයකට හැරිලා එක ඉරියව්වෙන් සතියක් ඉන්න පුළුවන්ද? ඒ විදිහට සති හතක් එක එක පැත්තට හැරි හැරි එක ඉරියව්වේ එක සතියක් ඉන්න පුළුවන්ද? මරෙන්න යන මේ මිනිසයා කියනවනේ සතියක් නෙමෙයි ඊට වැඩි කාලයක් වුණත් මං ඉන්නම අවසන්යි. මේ සඳහා කැමැති කරවාගෙන එතුමා මේ හිස කටුව අයින් කරලා මේ හිස ඇතුලෙන් ගන්නවා පණුවන් කීප දෙනෙක්. ලොකු පණුවෙකුත් කුඩා ප්‍රමාණයේ පණුවන් කීප දෙනෙකුත් එළියට ගන්නවා. අරගෙන කියනවා මෙන්න මේක තමයි මේ මිනිස්යාට තිබිච්ච රෝගය. අර වෛද්‍යවරු කියපු ප්‍රකාශන නිවැරදි. ඒ සමහර වෛද්‍යවරු දැක්ක මේ ලොකු පණුවව මේ පණුව මේ මොලේට හානි කළා නම් සතියකට වඩා ජීවත් වෙන්න බෑ. සමහර දැක්කේ මේ පුංචි පණුව දෙන්නව. මේ දෙන්න විනාශ කළා නම් දෙසතියකට වඩා ජීවත් වෙන්න බෑ. එතුමා දැන් ඔළුව එකට තියලා මහලා අරය එක දවසක් එක ඉරියව්වෙන් ඉන්නකොට කියනවා නේ මට නම් බෑ මේ ඉරියව්වෙන්. එක දවසක් සතියක් ඉන්න පොරොන්දු වෙච්ච කෙනා එක දවසයි. දෙවෙනි දවසේ අනිත් ඉරියව්වට මාරු කළා ජීවිත. මෙහෙම දවස් 3ක් 3 අතර තියලා කියනවා දැන් නිකිටින්න කියලා. දැන් ඔබ සුවපත්. එතකොට අහනවා ඇයි ඔබ මට සතිය එක ඉරියව්වෙන් ඉන්න කිව්වේ? උඹට සතියක් ඉන්න පොරොන්දු කරගත්ත හින්දායි දවසක් හිටියේ. දවසක් ඉන්න පොරොන්දු කරගත්ත නම් උඹ පැයකින් මට කියන ඉරියව් වෙනස් කරන්න ඕනේ. ඉතින් ජීවක වෛද්‍ය විද්‍යාව පමණක් නෙවෙයි මිනිස් හිතත් හඳුනගත්ත කෙනෙක් වුණා. මෙන්න මේ අතරේ තමයි එතුමා පිළිබඳව තවත් සිදුවීමක් අපේ මේ කතා කරගෙන යන මාතෘකාවට අදාළ තැන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ජීවත් වෙච්ච රජ කෙනෙක් තමයි පජ්ජෝත රජුරු චණ්ඩපජ්ජෝත. නම ඇහෙනකොටම කියවෙනවා එතුමාගේ ස්වභාවය. එතුමාට තිබුණ දරුණු පාණ්ඩු රෝගයක්. නොඑක් වෛද්‍යවරු ප්‍රතිකාර කළා සුව කරගන්න නොහැකි වුණා. බිම්බිසාර මහරජතුමාට රාජ සේවකයන් ලවා ආරාධනාවක් කෙරුවා අනේ ජීවක අපිට ලබා දෙන්න. රජ්ජුරුවන්ගේ ඉල්ලීමත් චණ්ඩපජ්ජෝත රජ්ජුරුවන්ගේ ආරාධනයත් නිසා ජීවක ගියා චණ්ඩපජ්ජෝත රජ්ජුරුවන්ගේ රාජ්‍යයට. ගිහිල්ලා රෝගියා පරීක්ෂා කරලා බැලුවා මේකට එක බෙහෙතයි දෙන්න ඕනේ හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔය චණ්ඩපජ්ජෝත රජ්ජුරුවන්ගේ ආරම්භය ගුණසන්ටයි සම්බන්ධයක් තියෙනවා. ගෝණසු තෙල් වලට විරුද්ධයි. එළඟ තෙල් වලට හරි අකමැති චණ්ඩපජ්ජෝත. එළඟ තෙලෙන් පිසලයි මේ බෙහෙත දෙන්න ඕන. නමුත් මේ රජ්ජුරුව මහා කදුරු වගේ එළඟ තෙල් වලට. මේක නැතුව මේ රෝගය සුව කරන්නත් බෑ. නමුත් එතුමා උපක්‍රමශීලී වෙලා බෙහෙත හැදුවා එළඟ තෙලෙන්. සුවඳ නෑ හැබැයි. දැනෙන්නේ නෑ හැබැයි බඩට බිව්වට පස්සේ උඩට එනවා. එතකොට එළඟ තෙල් රසය දැනෙනවා. එතකොට මාව මරණ බවවත් දන්නවා. එනිසා බෙහෙත ඔක්කොම හදලා රජුරවන්ට කියනවා රජතුමනි මට හදිසියකට ඕනම වෙලාවක මේ ගේට්ටු වලින් දොරටු වලින් පිට වෙලා යන්න අවසර පත්‍රයක් ඕන බෙහෙත් හොයාගෙන යන්න. වේගයෙන් යන්න පුළුවන් වාහනයකුත් ඕන. රජුරුව ඇතින්නක් දෙනවා අවසර පත්‍රයක් දෙනවා. මේ ඔක්කොම ලබාගෙන රජුරවන්ට බෙහෙත දීලා ඉක්මනින් පැනලා යනවා. ටික වෙලාවක් යනකොට උඩට එනවා ගිසෙල් රසය දැනෙනවා කෝපයට පත් වෙන රජුරුව නියම කරනවා ජීවක වහා මරා දාන්න. ඒ ජීවක හොයාගන්න නෑ. රජුරවන්ගේ සේවකයෙක් හිටියා කාක කියලා බොහොම වේගෙන් යන්න පුළුවන් කෙනෙක්. කාකට කියන ගිහලා මරා දාන්න. කාක තොරතුරු සොයාගෙන පොයි පිටුපසින් දුවගෙන යනවා පසුදා උදෑසන ජීවකට ලං වෙනවා කාක. ඉතින් ජීවක කිසි කලබලයක් නැහැ උදෑසන ආහාර ගත්ත වෙලාව. නෙල්ලි ගෙඩියක් පිහියෙන් දෙකට පළලා එකක් කටේ දාගෙන එක නෙල්ලි පළුවක් පිහිය තුඩේ යමනලා කාකට දෙනවා. කාකත් ඉතින් සැකයක් නැහැ එක පළුවක් ජීවක කෑවනේ අනිත් පළුව කටේ දාගත්ත වතුර දීපු ජීවවා. වැඩි වෙලාවක් ගියේ බඩගිරේකින් නේද? කාක බොහොම වේගයෙන් බියටපත් වුණ දැන් මාව මරා දාන්න හදන්නේ ජීවක විසක් දුන්නමට. ජීවක වේදතුමා කියනවා කාක බය වෙන්න කවුරු මැරෙන්නේ රජුරු මැරෙන්නේ නැහැ. ඔබ තව ටික වෙලාවකින් සුවපත් වෙවි. එන්න ඔබේ ඇතින්න මේකත් අරගෙන යන්න රජුරු දැන් සනීප වෙලා ඇති. මම මගේ රාජ්‍යයට යනවා කියලා එතුම පිටත්. රජුරු නොබෝ වෙලාවකින් සුවපත් වුණා බොහොම පහසුවටපත් වුණා. ජීවකට පණවිඩ ඇරියා බොහෝ වාරවල ඉන්න කියලා තේගෙයි. ජීවක ප්‍රමත් ඇගේ වුණේ නෑ. ජීවිතේ රැකගත්ත ඇති කළ උදව්ව මතක තිබුණොත් ඇති. කොහොම වුණත් මෙන්න මේ චණ්ඩපජ්ජෝත රජුරවන්ට අහම්බෙන් ලැබුණා සිවිල් එක වස්ත්‍ර දෙකක්. ලක්ෂ ගණනක් වටිනා සළු දෙකක්. මේ දෙක ජීවකට තෑගි පිණිස යවන්න ඕන කියලා චණ්ඩපජ්ජෝත රජුව ජීවකට එවුවා මේ සළු දෙක. ජීවක කල්පනා කළා මේක මට වටින්නේ නැහැ. එක්ක රජුරවන්ට එක්ක බුදුහාමුදුරන්ට කාටද දෙන්නේ? තෙන්පත් කරලා තියෙන අතර ආනන්ද හාමුදුරු ඇවිල්ලා කියනවා නේ බුදුහාමුදුරන්ගේ දොස් කිපීමක් ඇති වෙලා ශරීරයේ ජීවක වේදතුමනි. බුදුරජාණන් වහන්සේව පරීක්ෂා කරලා බැලුවා උන්වහන්සේට කිසි විරේකයක් දෙන්න ඕන. හැබැයි චිත්ත පිටක් දෙන්න බෑ බුදුහාමුදුරන්ට. ජීවක තමන්ගේ වෛද්‍ය විද්‍යාව විදක්ෂකම් විදහාපාමින් බෙහෙතක් අඹරලා නෙළුම් මිටි තුනක් ගෙන්වාගෙන ඒකටයි බෙහෙත ගැල්ලුවේ. ගල්වල කෙන බුදුහාමුදුරුවනි මේ එක නෙළුම් මිටියක් තුන්වරක් සිප ගන්න කියලා. තුන්වරක් එක නෙළුම් මිටියක් සිප ගත්තාම දහවතාවක් ග්‍රේක වෙනවා. දෙවෙනි මිටියක් තුන්වතාවක් සිප ගත්තාම දහවතාවක් ග්‍රේක. මේ විදිහෙන් උපදේශ දීලා ජීවක පිටත් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ මේ විදිහෙන් පිළිපැද්දා. 29 වතාවක් විරේක වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියලා උණු පැන් පිළියෙල කරලා නාලා පිරිසිදු වුණාට පස්සේ 30 වතාවටත් විරේක වුණා. දැන් බුදුරජාණන් වහන්සේගේ සිරුර හරි ලස්සනයි. පැහැපත් වුණා, දිලිසෙන්න ගත්තා. මෙන්න මේ අතරේ ජීවක වේදතුමා බුදුහාමුදුරුවෝ දකින්න එන්නේ අර සළු දෙකත් අරගෙන. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ සළු දෙක පූජා කරලා කියනවා, අනේ බුදුහාමුදුරුවනි, භික්ෂුන් වහන්සේලාටත් මේ ගෘහපති චීවරය පිළිගන්න අනුදැනව දාරන්න කියලා. බුදුහාමුදුරුවෝ ජීවකගේ සළු දෙක බාරගෙන එදා භික්ෂුන් වහන්සේලාට පැනවීමක් කළා. එතෙක් පාංශකූල චීවරේම පමණයි භික්ෂුන් වහන්සේලා දැරුවේ. මේ නායකයන් විසින් පිරිනමන පූජාව චීවරයක් කැමතිනම් පිළිගන්න, කැමතිනම් පාංශකූල චීවරයෙන් යැපෙන්න කියන ඉඩ භික්ෂු සමාජයට එදා විනය ශික්ෂාපදයක් හැටියට බුදුරජාණන් වහන්සේ පැනෙව්වා. මෙන්න මෙදා ඉඳලා තමයි පින්වතුනි අපිට වස්ත්‍ර පූජා කිරීමේ ලාභය උදා වුණේ. හැබැයි මේකේ හොඳ නරක දෙකම වුණා. දැන් වස්ත්‍ර පූජා කරන්නත් බුදුහාමුදුරුව අවසර දුන්නා කියලා ආරංචිය ලැබිච්ච ගමම්ම අපේ පින්වතුන් මොකද කළේ? යන යන තැන ස්වාමීන් වහන්සේලාට සිවුරු පිළිකර. දැන් හරියට සිවුරු පිළිකර බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා. ශික්ෂාපද ගොඩක් පනවන්න, අලුත් අලුත් තනතුරු දෙන්න උන, ගබඩා පාලක උරුත්පත් කරන්න උන, චීවර බෙදා දෙන්න, ඒව සාධාරණව බෙදා දෙන්න, නොයෙක් විදිහ ශික්ෂාපද පනවන්න. ඊටත් වඩා සිදුවීමක් වුණ බුදුහාමුදුරුව රජගහනුවර ඉඳලා විශාලා මහනුවරට වඩින්න දීර්ඝ මාර්ගයට පිළිපන්නේ දවසක උන්වහන්සේ ටිකක් විහිස නිවා ගන්න සෙවණ ඇති ගහක් යට වැඩ ඉන්නවා. ඈතින් පේනවා බර පොදි කර තියාගත්ත, හිස මත තියාගත්ත, උකුල මත දරුවන් මෙන් බර පොදි තියාගත්ත පිරිසක් ඉස්සරහට එනවා. බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්න කවුද මේ ඉන්නේ? කසාවත් දරපු පිරිසක් වගේ. ලං වෙන්න බලනකොට අනේ මගේ ශ්‍රාවකයෝනි මේ බර පොදි බඳන් එන්නේ. බුදුරජාණන් වහන්සේට හරි සංවේගයක් ඇති වෙනවා. අනේ මගේ මේ අල්පේච්ච වෙන්න ඕන ශාසනේ නේද මේ බර පොඩි කරගහගෙන යන්න බිහි වෙලා තියෙන්නේ. උන්වහන්සේට මහා සංවේගයක් ඇති වෙලා ඒ භික්ෂු පිරිස ලං වෙනකන් ඉඳලා කියනවා, අති ලහුං කෝයි මේ මෝග පුරිසා චීවර බහුල්ලාය ආවත්තා. අනේ මේ මෝඩ මිනිස්සු අතිසේං ලහු වියේතු මේ ශාසනේ චීවර බහුල්ලත්වයේ බහුභාණ්ඩික භාවයට පත් වෙලා නේද කියලා නිග්‍රහ කරලා උන්වහන්සේ බඳු දේ නොකරන්න ඒ භික්ෂූන්ට උපදේශ අනුශාසනා දීලා විශාලා මහනුවරට වැඩම කරනවා. විශාලා මහනුවරට වැඩම කරලා එදා රාත්‍රියේ හරි සීතල රාත්‍රියක්. උන්වහන්සේ තීරණය කරනවා පරිශ්‍රණයක් කරන්න. එලි මහන් එදා රාත්‍රිය ගත කරනවා. මධ්‍යම යාමයේ උදා වේගන එනකොට තද සීතලක් දැනෙනවා. ඌර්ව යාමයේ ගෙවෙනකොට. ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා ආනන්ද මට තව සිවුරක් දෙන්න. සිවුරු දෙකක් තැපුරෝගා. මධ්‍යම යාමයේ ගෙවෙනකොට තව සීතලක් දැනෙනවා ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා ආනන්ද මට තව සිවුරක් දෙන්න. දැන් අලුයම කාලයේ උදා වේගන එනකොට තව සීතලක් දැනුණා. තද සීතලක් දැනුණා. උන්වහන්සේ තව සිවුරක් පුරවගත්තා. දැන් සිවුරු හතරක් පුරවගත්තා. දැන් අලුයම කාලයේ ගෙවුණා. හිරු උදා වුණා. සීතල ගෙවිලා ගියා. උන්වහන්සේ දැන් තේරුම් ගත්තා ඕනම තද සීතල රාත්‍රියක් ගෙවන්න සිවුරු හතරක් ඇති. එහෙත් මගේ ශාසනයේ පැවිද්දො ඉවසන්ට උන. කන්ති පරමං තපෝතිතික්ඛා. ඉවසීමයි පරම තපස. එනිසා මගේ ශාසනයේ පැවිද්දන්ට සිවුරු තුනක් ඇති. අන්න බුදුරජාණන් වහන්සේ දා භික්ෂු සමාජයට තුන් සිවුරක් පෙනෙව්වා, සීමා පෙනෙව්වා. භික්ෂුවකට දරන්න පුළුවන් උපරිම සිවුරු ප්‍රමාණය තුනයි. අඳනයක්, තනිපට සිවුරක්, දෙපට සිවුරක්. මෙච්චරයි සීමා කළා විශාලා මහනුවර. මෙසේ සීමා පැනවිලා මේ ශාසනයේ මේ ආකාරයෙන් පැවතෙන අවස්ථාවක තමයි මෙන්න මේ කඨින චීවරයක් පූජා කරන මේ මහඟු අවස්ථාවට මග සැලසෙන්නේ සවැත්නුවර. පාවා නුවර කොසල් රජුරුවන්ගේ ඥාති සහෝදර පිරිසක් පැවිදි වෙලා හිටියා. හරිම අල්පේච්ඡ ජීවිත ගත කළේ. පාංශකූල චීවර දැරුව පිණ්ඩපාතයෙන් යැපුණේ රුක්කමූලිකාංගයේ වනාන්තරේමයි උන්වහන්සේලා ජීවත් වුණේ. දවසක් මේ ඇත්ත කල්පනා කළානේ බුදුහාමුදුරුව දකින්න බැරුණ කාලෙකින් යන්න උණු බුදුහාමුදුරුව බලන්න කියලා. උන්වහන්සේලා සවැත් නුවරට එන්න පිටත් වුණත් ගමන නිමා කරගන්න බැරුණ අවසාන සමයේ උදා වුණා සාකේත නුවරට එනකොට. තව වැඩි දුරක් නෑ සවැත් නුවරට. නමුත් උදා වුණවත් සමාදන් වෙන කාලය. කරන්ට දෙයක් නෑ. උන්වහන්සේලා සාකේත නුවර වැසි වස් කාලයේ වස් සමාදන් වෙලා ගත කරලා කඨින චීවර පූජාවක් නෑ. එතකොට වස්සාන සමය ගෙවිලා අවසන් වෙච්ච හැටියේ වැස්සත් එක්කම මඩ ගුහුරුවෙන් පිරිච්ච මීමාවත දිගේ මඩ තවරගෙන වැස්ස තෙමි තෙමි උන්වහන්සේලා බුදුහාමුදුරුව දකින්න එනකොට සීතල වෙලා ක්ලාන්ත වෙලා බොහොම දුකටපත් වෙච්ච ස්වාමීන් වහන්සේලාව දැක්ක බුදුරජාණන් වහන්සේට අනුකම්පාවක් ඇති වුණා. අනේ මගේ ශාසනයේ භික්ෂූන්ට අතිරේක සිවුරක් තිබුණා නම් අද මේ කාගේ හරි සිවුරක් අරගෙන උන්වහන්සේලා මේ තෙත සිවුරු ටික මිරිකලා හොදලා වේල ගන්නවා නේද? මේ තුන් සිවුරෙන් හැම කෙනෙකුටම ඉන්න ඕන නිසා දැන් අතිරේක සිවුරක් නැහැ නේද? උන්වහන්සේ මෙන්න මේ සිදුවීම හේතු කොටගෙන භික්ෂුන් වහන්සේලාට වස්සසු භික්ෂුන් වහන්සේලාට වස්සං අනුජානාමි වික්කවේ වස්සං උත්තානං කටිනං අත්හරිතුම් වස්සමාදං වූ භික්ෂුවට කටිනයක් අතුරන්නට කඨින චීවරයක් ලබන්නට අනුමැතිය දුන්නයි දාසවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ මේ පාවා නුවර ඉඳලා වැඩම කළ ස්වාමින් වහන්සේලාගේ මේ සිදුවීම මූලික කරගෙන මේ සිදුවීම් පෙළ අපි බොහොම කෙටියෙන් කෙටියෙන් කියාගෙන ඉන්නේ. තාම කඨිනානිසංස කිව්වේ නැහැ. කඨිනේ පුරාණ සිදුවීම් ටිකයි මේ කියාගෙන ආවේ. මෙතනින් තමයි දැන් කටිනේ ආරම්භ වෙන්නේ. දැන් ඔන්න භික්ෂුන් වහන්සේලාට වස්සමාදම් කරව ගන්න කුටි හදලා පූජා කරලා වස්සමාදම් කරව ගන්න විතරක් නෙමෙයි කටින පින්කමක් කරගන්නත් අවස්ථාවක් බුදුහාමුදුරුව සලසා දුන්නනේ කියලා ආරංචිය ලැබිලා හැම ගම් දනව්වලම භික්ෂුන් වහන්සේලා වඩමවාගෙන ගිහිල්ලා ආවාස කුටි හදලා මෙන්න මේ කටින පූජා මහා පින්කම වස්සාවාසික චීවර පූජා කිරීමේ මහා පින්කම ආරම්භ වුණා. මෙන්න මේ පින්කම හරිම විචිත්‍රවත්ව නොඑක ආකාරයෙන් මේ ශාසනය තුල සිද්ධ වුණා. පින්වතුනි, මේ වස්ත්‍ර පූජාව, චීවර පූජාව බොහෝම ආනිසංස ගෙන දෙන පින්කමක් වුණා. වස්සාවාසික පූජාව, චීවර, කටින චීවර පූජාව නොව වස්ත්‍ර පූජාව පවා කොතෙක් බලානුභාව සම්පන්නද කියලා ශාසනික ඉතිහාසයේන යම් යම් සිදුවීම් දිහා බැලුවහම අපට මුලින් පැහැදිලි වෙනවා. හොඳ ලස්සන සිදුවීමක් ධම්මපදට්ඨ කතාවේ තියෙනවා. හැබැයි ටිකක් දිගයි, මම බොහොම කෙටියෙන් ඊගෙන මතක් කරන්නම්. සරියුත් හාමුදුරුවන්ගේ ඥාති පවුල් වලට සම්බන්ධ බොහොම ධනවත් පවුලක් හිටියා ඔය රජගහ නුවර. ඔය අය කාලෙකට පස්සේ බොහොම දුකී දුප්පත් වුණා, ධනෙ පිරිහිලා ගියා. සරියුත් හාමුදුරුවන්ට දවසක් මතක් වුණා අපේ ඥාති පවුලක බොහොම හිතවත් පවුලක් මේ රජගහ නුවර හිටියානේ කියලා. උන්වහන්සේ තීරණය කළා මේ දුප්පත් මිනිස්සයව බලන්න යන්න ඕන, දවසක් අනුග්‍රහ කරන්න ඕන. මේ බමුණගේ නිවසට උන්වහන්සේ වඩිනකොට දැක්ක සරියුත් හාමුදුරුව වඩින වඳුර ගත්තා. හැබැයි දෙන්න දෙයක් නෑ, බමුණ හැංගුණා. බමුණ සැඟුණා. සරියුත් හාමුදුරුව දෙවනි දවසෙත් මේ නිවසට වැඩම කළා. බමුණට දෙන්න දෙයක් නෑ, සැඟුණා. අපිත් පින්දපාතකේ දවසක ගෙදරක හැම කෙනෙක් සැඟුණා. හැබැයි මම හපව් හැරලා එනකොට බල්ලා මාත් එක්ක ඉන්න ආවා. එනකොට ගෙදර හිටියේ චූටි ළමයි කියන තාත්තේ, තාත්තේ බල්ලා සාදුත් එක්ක යනවා කිව්වා. තාත්තා හැංගුණාට පොඩි දරුවන්ට නැහැ කියලා කියන්න කිව්වට දරුවෝ බොරු කියන්නේ නැහැ. කොහොම හරි තුන්වෙනි දවසේ බුදුරජාණන් සරියුත් හාමුදුරුවන්ට දානයක් දෙන්න ඕන කොහොම හරි කියලා මේ බමුණට හිතුණා. යාග පොලකින් ලැබුණ කිරිබත් පාත්‍රයක් රියනක් පමණ රෙදි කෑල්ලක් අඹ වුණා. එදා මේක අරගෙන ඇවිල්ලා කල්පනා කරනවා, නිය අද සරියුත් හාමුදුරු වැඩියොත් මට මේ දෙකම පූජා කරන්න. සරියුත් හාමුදුරුව දැක්ක බමුණට ඇති වෙච්ච අදහස උන්වහන්සේ වැඩම කළා. මේ බමුණා මේ කිරිබත් පාත්‍රය සරියුත් හාමුදුරුවන්ට බෙදන්න හදනකොට බා සරියුත් හාමුදුරුව අත වෙව්වා. කොටසක් නෑ සාමීන්, මට අනුකම්පා කරලා සියල්ලම බාරගන්න. බොහොම සැදැහැසිතින් සියල්ලම සරියුත් හාමුදුරුවන්ට පූජා කළා. අර රියනක් පමණ වස්ත්‍රයක් පූජා කළා. මේ පින්කම තමයි මේ බමුණ ජීවිතේ කරගත් එකම පින්කම. මෙන්න නොබෝ දවසකින් මේ මිනිසයා මිය ගිහිල්ලා සවැත් නුවර ඇමති කුලයක නැවත උපන්නා. මේ අපන් දවසේ ඉඳලා මේ ගෙදර ආයට හරියට ලැබෙනවා. මේ දරුවා උපන් දවසේ ඉඳලා නොයෙක් දේ ලැබෙනවා, වස්ත්‍ර ලැබෙනවා, ආහාර පාන ලැබෙනවා, නොයෙක් දේ ලැබෙනවා. සරියුත් හාමුදුරුවන්ට බොහෝම හිතයි සීදායක ගෙදර. සරියුත් හාමුදුරුවෝ නිතර වඩින නිවසක්. ඉතින් මේ පුංචි පුතා අවුරුදු 7ක් වෙන දවසේදී සරියුත් හාමුදුරුවෝත් එක්ක ආරාමයට ආව පැවිදි වෙන්න. සරියුත් හාමුදුරුව මේ හාමුදුරුවන්ව මහාන කළා තිස්ස කියන නමින්. තිස්ස හාමුදුරුව මහාන වෙච්ච දවසේ ඉඳලා 7 දවසක්ම භික්ෂුන් වහන්සේලාට පිණ්ඩපාත යන්න ලැබුණේ නෑ. දෙමව්පියෝ කිරි ආහාරයෙන්ම උන්වහන්සේලා උපෝෂණය කළා. 8 වෙනි 9 වෙනි දවසේ භික්ෂුන් වහන්සේලාට වස්ත්‍ර දන් දුන්නා. තිස්ස හාමුදුරුවන්ට මහා පුදුම ලාභයක් හැමදාම හරියට ලැබෙනවා. වැඩි ඈතකට පිණ්ඩපාත යන්න හම්බ වෙන්නේ නෑ, ආහාර ලැබෙනවා. සරියුත් හාමුදුරුවන් දුන්නු දානේ ආනිසංස. උන්වහන්සේ 11 වෙනි දවසේ පිණ්ඩපාතේ වඩින්න යනකොට පලාතේ ඈත දුර බැහැර මිනිස්සු ඇවිල්ලා දන්ශාලා හදාගෙන තිස්ස හාමුදුරුවන්ට දන් පූජා කරන්න බලන් ඉන්නවා. වඩින සියලු සාමීන් වහන්සේට දානේ ලැබෙනවා. ඒ නිසා තිස්ස හාමුදුරුවන්ට අලුතින් නමක් එකතු වුණා පින්දපාතික පින්දපාත දායක තිස්ස කියලා. උන්වහන්සේ නිසානිත් හාමුදුරුවන්ටත් හරියට ලැබෙන්න ගත්තා. මෙන්න මේ අතරේ බොහොම තද සීතල සමයක් ආවා. භික්ෂුන් වහන්සේලා දවසක් බලනකොට උන්වහන්සේලා ගිනිහල්ගේ උණුසුම් වෙනවා. තිස්ස හාමුදුරුව ගිහිල්ලා අහනවා, "නේ ස්වාමීනි, උන්වහන්සේලාට පොරවන්න සීතලට මුකුත් නැද්ද? කොහෙන්ද වැත්නි අපට ඒවා? ස්වාමීනි මට පුළුවන් ලබා දෙන්නන්නේ, වඩින්න මාත් එක්ක යන්න." මේ පුංචි හාමුදුරුවෝ දහසක් දෙනා වහන්සේ වඩමවාගෙන සරත්පුරට වඩිනවා. නගරයට ආසන්න වෙනකොට 500ක් දෙනා වහන්සේට කම්බිලි ලැබෙනවා. නගරේ ජීවත් වෙච්ච වෙළෙන්දෙකු විසින් කම්බිලි 500ක් තිස්ස හාමුදුරුවන්ට පූජා කරන දහසක් දෙනා වහන්සේට කම්බිලි ලැබෙනවා. තිස්ස හාමුදුරුවන්ගේ නම තුන්වෙනි වතාවටත් වෙනස් වෙනවා කම්බිලි දායක තිස්ස හාමුදුරුවෝ කියලා. මෙහෙම ඉන්න හාමුදුරුවන්ව බලන්න දායක පවුල් වල දරුණුය දරුවෝ ඇවිල්ලා කතා බහ කරන උන්වහන්සේ කල්පනා කරන මේක හරියන්නේ නැහැ. ලාභ ලබන මගේ එකක්, නිවන් මගේ එකක්. මෙහෙ හිටියොත් මට මේ වැඩේ කරන්න බෑ, මම යන්න ඕනේ ඈතට යන්න කියලා තම තීරණය කළා. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග ඈතට ගිහිලා ඈතින් ඈතටම තනියම වැඩම කළා. ගව 480ක් දුරට ගිහිල්ලා බලනවා බොහොම ලස්සන සුන්දර වන පෙතක් පේනවා. පුංචි හාමුදුරු ඉදිරියට යනකොට එක්තරා මිනිසෙක් දැකලා අහනවා, "ස්වාමීනි, වහන්සේ කොහෙද වඩින්නේ? අර ඈත වන පෙතක් තියෙන එතන හොඳයිද භාවනා කරන්න? ස්වාමීනි, බොහොම ලස්සන තැනක්." අනේ උපාසක මහත්මයෝ, මාව එතනට එක් කරගෙන යන්න. මේ පුංචි හාමුදුරන් එක් කරගෙන ගියා. බොහොම තපස්වරු හිටි තැන, බොහොම ලස්සන සුන්දර පරිසරයක්. පුංචි හාමුදුරු තීරණය කළා මෙතන නතර වෙන්න. ඔන්න පුංචි හාමුදුරුව මෙතන නතර වුණා. ආරංචිය ලැබිච්ච මිනිස්සු ඇවිල්ලා සුද්ධ පවිත්‍ර කරලා දුන්නා. ගමට පිණ්ඩපාති වඩින්නත් ආරාධනා කළා. හැමදාම උන්වහන්සේ පිණ්ඩපාති වඩිනවා. බණ කියන්න දන්නේ නැනේ. සුවපත් වේවා කියලා විතරක් කියනවා. හැමදාම එච්චරයි. තුන් මාසෙ වස්සාන සමයේ අවසන් වේගන යන මොහොතේ උන්වහන්සේ රහත් වුණා. සිව් පිළිසිඳියා පත්‍රහත් පඩේට පත් වුණා. දැන් වස්සාන සමයේ ගෙවුණා. සවැත් නුවර හිටිය සරියුත් හාමුදුරුව තීරණය කළ පුංචි හාමුදුරුවන් බලන්ට යන්න ඕන. 500ක් දෙනා වහන්සේ සූදානම් වුණා සරියුත් හාමුදුරුවත් එක්ක වඩින්න. මේ පිටත් වෙනකොට මුගලන් හාමුදුරුවා අහන එවත් නිසාරි පුත්තේනි, කොහෙද මේ වඩින්න හදන්නේ? අපේ තිස්ස හාමුදුරුව බලන්න යනවා. මමත් වෙනවා එවත් පොඩ්ඩක් රැඳෙන්න. උන්වහන්සේ සමගත් 500ක් දෙනා වහන්සේ මේ විදිහෙන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාම 500 තම ශ්‍රාවකයන් වහන්සේලා සමග 40,000ක් භික්ෂුන් වහන්සේලා වැඩම කළා. පුංචි හාමුදුරුව බලා මේ වන දහනට වැඩම කළ වෙලාවේ ගම්මු ඇවිල්ලා උන්වහන්සේලාට වැඩේ ඉන්න ආසන පනවලා දුන්නා. මේ ඇඳපුතු හදලා දුන්නා නෙමෙයි, ගත් මුල් සෙවන් සුද්ධ කරලා පවිත්‍ර කරලා සුදු වෙලිය අතුරලා හදලා දීලා හවස් සරුවේ රාත්‍රී කාලේ කිනවනේ ස්වාමීන් අපිට ධර්මයේ දේශනා කරන්න. සරියුත් හාමුදුරුවෝ තිස්ස හාමුදුරුවන්ට කතා කළා කියන නම් තිස්ස මේ දායක පිරිසට බණ කියන්න. මිනිස්සු නැකිටලා එකහන්නේ කියනවානේ, "අපේ පොඩි හාමුදුරුවන්ට බණ කියන්න බෑ. සුවපත් වේවා කියන්න විතරමයි දන්නේ" කියලා. සරියුත් හාමුදුරුවෝ කියනෝ, "නෑ තිස්ස, ඔබම බණ කියන්න." පුංචි හාමුදුරුවෝ දේව ආරාධනා කරනවා රාත්‍රී උදා වෙන මොහොතේ. පසුදා අලියම් කාලයේ වෙනකන් බණ කියනවා. බණ අහලා යන ගමන් මේ පිරිස අතරින් අවවාදයක් ඇති වෙනවා. එක පිරිසක් අප්‍රසන්න හැඟීමක් ඇති වෙනවා. "අනේ, අපි දන් දුන්න පුංචි හාමුදුරුවෝ පොඩි කෙනෙක් නෙවෙයි. අපිට අලාභයක් වෙලා නෑ. මහ උත්තම හාමුදුරු කෙනෙකුට අපි දන් දීලා තියෙන්නේ" කියලා කොටසක් සතුටු සිත් ඇති කරගත්තා. කොටසක් අප්‍රසන්න හිත. මෙච්චර බණ දැනගෙන මේ හාමුදුරු බණපදයක් කිව්වේ නේද අපිට කියලා කෝපසිත ඇති කරගත්. බුදුරජාණන් වහන්සේ දැක්ක සවැත් නුවර ඉඳගෙන මෙච්චර වටිනා හාමුදුරු කෙනෙක් ලැබිලත් මේ පිරිසක් අපාය යනවා දැක්. මෙච්චර වටිනා හාමුදුරු කෙනෙක් හම්බ වෙලත් අපාය යන කොටසක්. උන්වහන්සේ තීරණය කළා මේ පිරිස ගොඩ ගන්න. එදා බණ අහලා ඇවිල්ලා ගමට ඇවිල්ලා දන් පිළියෙල කරලා ආසන පිළියෙල කරලා භික්ෂූන් වහන්සේලා සරියුත් මගලන් දෙනම වහන්සේ ඇතුළු පිරිස දන්සාලාවට වඩින්කොට දන්සාලාවේ කෙළවරේ මෙන්න බුදුහාමුදුරුවෝ වැඩයි. උන්වහන්සේත් වැඩම කරලා භික්ෂූන් වහන්සේලා ඔක්කොම වැඩම කරලා ගියාට පස්සේ අර පුංචි හාමුදුරුවෝ අර ආසන සුද්ධ කරලා ඉතින් පවිත්‍ර කරලා පිරිසුදු කරලා තබන්න ඕන තැන් ඔක්කොම ටික තබලා තැන්පත් කරලා උන්වහන්සේත් අන්තිමටම පිටපාතට වැඩි. ඉතින් උන්වහන්සේ දානි බෙදාගත්තෙත් බොහොම ස්වල්පයක්. බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ට කියනවා සාරිපුත් හිමි ඔබේ ශිෂ්‍යයා බොහොම ටිකයි බෙදාගත්තේ. සරියුත් හාමුදුරුවෝ නැගිටලා ගිහිල්ලා තමන් වහන්සේ පාත්‍රයෙන් බත් ටිකක් පොඩි හාමුදුරුවන්ට දෙනවා. මොගලන් හාමුදුරුවෝ නැගිටලා ගිහිල්ලා දානි ටිකක් දෙනවා. අසූ මහා ශ්‍රාවකයෝම පුංචි හාමුදුරුවන්ගේ පාත්‍රයට දන් දෙනවා. ඉතින් දන් වළඳලා අවසන් කරලා බුදුහාමුදුරුවෝ තීරණය කළා දැන් පොඩි හාමුදුරුවෝ ඉන්න බලන්න යන්නේ. පුංචි හාමුදුරුවෝ තිකාව. උන්වහන්සේ ඇවිල්ලා පොඩි හාමුදුරුවෝ ඉන්න තැන් බැලුවා වටපිටාට එළඹුන ලස්සන කඳු ගැටයක්. පොඩි හාමුදුරුවෝ තික උඩට නැගුණා. ඈතට නැගලා බැලුවාම පේනවා ඈතින් මහම උද හරි ලස්සන සුන්දර පරිසරයක්. තිස්සර පොයේ නියර මුහුද ලස්සනයිනි. ඔබට මේ ලස්සන පරිසරය දැක්කා මොකද හිතුනේ? අනේ බුදුහාමුදුරුවනි මට ওই මුහුද පේනකොට හිතුනේ අනේ මේ සංසාරේ ඉපදිලා අම්මා මැරිච්ච සෝකෙන් මං කඳුළු බලන්නේ නැතිනේ ඔය වගේ. තාත්තා මැරිච්ච වෙලාවේ මං ඔය වගේ ඒ මරණයේ ඉදිරියේ කඳුළු හලලා ඇතිනේ ওই සාගර පිරෙන්න තරම්. මං තිරසන්න වෙලා උපන් වාරවල මගේ බෙල්ල කපාගෙන ඒ බෙල්ල කපන වෙලාවේ ගැලවුරු දුරියක් ওই මහා සාගරයේ ජල කඳට වැඩි වෙන්නේ නැතිනේ කියලා තමයි මට හිතුනේ කියලා. සාදු සාදු තිස්සයි. තිස්සෝය ඇහෙන්නේ කොටි වලසුන්ගේ හඬ නේද? බියක් දැනුනේ නැද්ද උඹට? අනේ ස්වාමීන් වහන්සේ බියක් දැනුනේ මට ඒ හඬ ඇහෙනකොට මම හිතියානේ මේ සංසාරේ කොච්චර වතාවක් ඔය වගේ වන සතුන්ට ආහාර වෙලා ඇද්ද? මේ ඇටකටු කඩාගෙන මස් කඩාගෙන සත්තු කොච්චර වාරයක් මගේ මස් කන්න ඇද්ද? මේ සංසාරේ ප්‍රමාද වෙච්ච නිසානේ ඒ බඳු සතුන්ට ආහාර වුනේ. ඒ නිසා මං ওই සත්තු නිසා ප්‍රමාද වෙලා මේ වන දාන දාලා ගියා. මරණයෙන් බේරෙන්න බැහැ. මරණේ නිවන සත්තු නිසාම නෙමෙයි. එහෙට ගියත් මරණේ එනවනේ. ඒ නිසා මැරුණා වි සත්තු කාපුවා. මම මෙතනම ඉන්නවා කියලා මෙතන මම හාරනවා. තිස්ස මෙතන මහ භයානක ප්‍රපාතයක් නෙමෙයි. මෙතනින් වැටුනොත් අනතුරක් වෙනවනේ. බයක් හිතුන්නේ නැද්ද? නෑ ස්වාමීනි මට ඒත් නෑ. මම ඔක දැක්කයි ඉතින් මං හිතුණා ඉතින් මේ සංසාර ගමනේ ඔය වගේ හෙල් පල්ලම් වලට වැටිලා කොච්චර වාරයක් ඔළුව කුඩු වෙලා තපයි කැඩිලා කාක් කවුවන් නැතුව අතරන් ගිලා මිය යන්නේ. ඉතින් සංසාරි ප්‍රමාද වුණොත් ආයි ඔය වගේ කීවතාවක් වැටිලා මැරෙන්න විද්දන්නේ. ඒ නිසා මං අප්‍රමාදී වුණා මෙතන ඉඳගෙන කියලා උන්වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝ ප්‍රශංසා කළා තිස්සාමිට. ප්‍රශංසා කළා සියලු ස්වාමීන් වහන්සේලා සමග උන්වහන්සේ වැඩම කළා ගම් කෙළවරට. බුදුහාමුදුරුව අහනවා තිස්ස මොකද කරන්න යනවද අපි කැමැත් තක් කරන්න තිස්සට. තිස්සාමුදුරු කෙනෙක් ස්වාමීන් වහන්සේ නතර වෙනවා. හතර වෙනි වතාවට තිස්සාමුදුරුවන්ගේ නම වෙනස් වෙනවා. උන්වහන්සේට වනවාසික තිස්ස කියලා වැටෙනවා. ඉතින් මෙන්න මේ හාමුදුරුව මෙච්චර අනුභව සම්පන්න වුණේ මේ රෙදි කඩක් පූජා කරලා. මොන්චි ගිරිපත් පාත්‍රයක් පූජා කරලා. එබඳු ආනුභාව සම්පන්න විපාකයක් ලබන්න පුළුවන් වුණ මහා සංඝරත්නය උදෙසා කළ පූජාව. ඉතින් එබඳු ආනිසංසදායි පුවත් පිළිබඳව බොහෝ කොට සාසනීය කියවෙනවා. ඒ වගේ එකම සිදුවීමක් තවත් මතක් කරලා වස්ත්‍ර පූජාවේ ආනිසංසය කියලා කටින ආනිසංසය කියනවා. ලංකාවේ සිදුවෙච්ච සිදුවීම. ගිරිතිම්බල තිස්ස කියලා විහාරයක් තිබුණා ඉස්සර. ඔකේ භික්ෂුන් වහන්සේලා 500ක් ඔය ආරාමේ වැඩ හිටියා. ආසන්නයේ තිබිච්ච ගම තමයි සිවගම. සිවගමට පිණ්ඩපාති වඩිනවා. හැමදාම දුප්පත් අසරණ මාතාවක් බලාගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේලා වඩිනවා. අනේ කවදාවත් උන්වහන්සේලාට දෙන්න දෙයක් නැහැ. දවසක් ගෙදරක දරපළලා කුලියට ලැබෙනව වස්ත්‍රයක්. දැන් මේ අම්මගේ වස්ත්‍රයක් හොඳටම දිරාපත් වෙලා. නමුත් කල්පනා කරන මේ වස්ත්‍රය මං අඳින්නේ නැහැ. අර ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න ඕන. ඔන්න පින්දපාති වඩින ස්වාමීන් වහන්සේ කෙනෙක් හමු වෙලානේ ස්වාමීන් මේ වස්ත්‍රය මට අනුකම්පා කරලා පිළි අරගෙන ඔබ වහන්සේලා වස්සාවාසිකයක් හැටියට මේක දරන්න පූජා කළා. මේ හාමුදුරුව ගෙනහැලා අනිත් හාමුදුරුන්ට කෙනු මෙන්න මේ වගේ දුප්පත් අසරණ අම්ම කෙනෙක් මේ වස්ත්‍රයක් අපිට දුන්නා වස්සාවාසිකයක් හැටියට පරිහරණය කරන්න. උන්වහන්සේලා මේක චීවරයක් හැටියට හැදුවා. මහල හදලා වැඩිමහලු හාමුදුරුව කිනෝ අනේ ඇවැත්ති මට දෙන්න ඔය සිවුර. ඉතින් අනිත් හාමුදුරුවෝ නෑ නෑ ඔබ වහන්සේට දෙන්න බෑ ඒ සිවුර. ඇවැත් එහෙනම් මට මේ තුන් මාසෙට දෙන්නකො. බෑ බෑ. තව හාමුදුරුව කෙනෙක් කියනවා මට මාස දෙකකට දෙන්න මාසෙකට දෙන්න. අන්තිමට කොහොම හරි වැඩිහිටි හාමුදුරුව කියනවා මට එක දවසකට දෙන්න. එක දවසකට උන්වහන්සේ මේ සිවුර ඉල්ල ගන්න පොරව ගන්නවා. කල්පනා කරන මේ අම්මගෙන අනින් මේ අම්ම බොහෝම අසරණව මේ හොයාගෙන උපයාගෙන නිදානේ දුන්නේ. මම රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි, ආරි භූමියටපත් වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ අම්මට මට සැබෑ උපකාරයක් කරන්න නම් මම රහත් වෙන්න ඕන. ඒ අම්ම කෙරෙහි ප්‍රසාද සිත් ඇති කරගෙන උන්වහන්සේ වීරිය වඩලා එදා රහත් වීම රහත් වෙනවා. උන්වහන්සේ මේ රහත් වෙලා මේ සිවුර හොදලා ඊළඟට හාමුදුරුවන්ට දෙනවා. උන්වහන්සේ මේ සිවුර පරෝගන වීරිය උපදවාගෙන අම්ම කෙරෙහි අනුකම්පාවෙන් කොහොම හරි වස්තුන් මාසයේ අවසන් වෙනකොට මේ සිවුරු හිඳ 500ක් රහත් වෙනවා. ලජ්ජිතිස්ස රජුරෝ කොඩි තේසත් එවනවා. දැන් සිවුරු පූජා කරන්න එනවා පන්සල සරසන්න. ආමසුරුල් කල්පනා කරනවා මොකටද ඔය කොඩි දාන්නේ රහත් දාජයක් තියෙන්නේ. ඒ හාමුදුරුවෝ කරන්නේ අර සිවුර එල්ලනවා පන්සලේ උසතැන. රජුරෝ ඇවිල්ලා අහනවා ඇයි ස්වාමීනි මේ සිවුරක් එල්ලුවේ මං පොඩි එල්ලලා එවන්. රජතුමනි ඔය පොඩි නේ මේක අරහත් දජයක්. මොකද්ද ස්වාමීනි ඔය කියන්නේ මට තේරෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේලා මේ විස්තරේ මතක් කළා මේ ධම්මා උපාසිකාවගේ පූජාව ගැන. එතකොට බොහොම ප්‍රසාදයට පත්ලා මේ ධම්මා කියන උපාසිකාවට මේකම වස්ත්‍ර දාන යානි සංසවතෙන් මවු තනතුරට පත් කරගත්ත ලජ්ජිතිස්ස රජු. සියලු සම්පත් දුන්නා ඒ බොහෝ පින්කම් කරගත්ත මේ ශාසනය තුල මේ එකම වස්ත්‍ර පූජාවක ආනිසංසය. එතකොට වස්ත්‍ර පූජාවකට ලැබුණු ආනිසංසය මේ බඳු නම් කඨින පූජාවකට ලැබෙන්තු වන ආනිසංසය කොච්චරද ප්‍රපමණද කියලා හිතාගන්නයි මේ ටික මතක් කළේ. කඨින ආනිසංස දේශනාව පිළිබඳව කියවෙන්නේ සවැත්නුවරදී. සවැත්නුවර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවදීයේදී උන්වහන්සේ තීරණය කළා මේ කඨින පින්කමේ ආනිසංස ලෝකෙට මතක් කරලා තියන්න ඕන, හිලි කරලා තියන්න ඕන. ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා ආනන්ද සිව්පිලිසි දියාපත් මහරහතන් වහන්සේලා 500කට කියන්න අදහවස මාත් එක්ක අනෝ තත්ත්ව විලට යන්න සූදානම් වෙන්නේ කියලා. ආනන්ද හාමුදුරුව කුටියෙන් කුටියට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාට ආරාධනා කළා සූදානම් කළා. එදා හවස රණහන්සේකු පිරිවරාගත් හංස රැණක් වගේ අහසින් හිමාලයේ අනු තත්ත්ව විලට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛම මහා සංඝ රත්නයේ වැඩම කළා. මේ හිමාලයේ අනු තත්ත්ව විල අසිරිමත් භූමියක් පින්වතුනි. හිමාලය කියලා කියන්නේ හිමවලට භූමිය වෙච්ච බැවින් ජාත භූමිය වෙච්ච බැවින් හිමින් කිරී ඇති බැවින් හිමාලය කියලා කියනවා. මේ හිමාලය පර්වතය විවිධ කඳු පර්වත වලින් යුක්තයි. ඒ උසම තැන මීටර 8848ක් හැටියට එවරස්ට් හැටියට අද දවසේ හඳුන්වනවා. මෙහි විශේෂ කඳු පර්වත කීපයක් ගැන කියවෙන සුදර්ශන කූට, ඒ වගේම චිත්‍රකූට, කාලකූට, මේ ආදී වශයෙන් පර්වත පන්ති කීපයක් ගැන ධර්මයේ සූත්‍රයේහි ඉතිහාසය සඳහන් වෙනවා. එවගේම මේ හිමාලයේ තිබුණු විල් 97 විල පමණක් නෙවෙයි 97 විල කන්න මුණ්ඩ විල රතාකාර විල චත්තන්ත විල කුණාල විල සීහප් පටක විල මන්දහාකින විල කියලා විල් 6ක් පිළිබඳව කියවෙනවා මෙසේ පර්වත වලින් වැසී තිබෙන මේ සුන්දර පරිසරයටයි එදා බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ බොහොම ලස්සන පරිසර වර්ණනාවක් පිළිබඳව කියවෙනවා 97 විල පිළිබඳව ඒක කියන්න ගියොත් ඒක උදේ වෙනවා එනිසා අපි ඒ ටික අතහැරලා දානවා මේ විල් පිළිබඳව කොහොම හරි බොහොම ලස්සන සුන්දර පරිසරයක් මහරහතන් වහන්සේලා පසේ බුදුවරයන් වහන්සේලා බුදුවරයන් වහන්සේලා ඍද්ධිලාභීන් පමණක් නෙමේ දෙවියන් පවා ඇසුරු කරන භූමියක් මේ භූමියේ කෛලාස කූටය කියන දෙවියන් පවා නිතර භාවනා කරන්ට එන තැන. ඔය විෂ්ණු දෙවියෝ කලූනේ කියලා කියන්නේ කෛලාසය. මේ වගේ ලස්සන සුන්දර පරිසරයකට උන්වහන්සේ වැඩම කරලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා එවත්නි. නුඹලා මේ අතීත සංසාර ගමනේදී සිදු කළ විශේෂ පින්කමක් එහෙම කාටද මතක් කරන්න පුළුවන්. මෙන්න මේ වෙලාවේ මෙන්න මේ ස්ථානයේ වැඩ සිටිය එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් වෙලා කියනවා නාගිත හාමුදුරුවෝ නෙකටලා සිවුරේ කාංශ කරලා බුදු හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කියන ස්වාමීන් මං කළ පින්කමක් කියනවා මම මේට කල්ප 91කට පෙර විපස්සී පුත්‍රජානන් වහන්සේගේ කාලේ කටින පූජා මේ පින්කමක් කළා මම මේ පින්කමෙන් මහානීය විපාක ලැබුවා ස්වාමීනි හොඳයි කොහමද ඔබේ පින්කම කළේ සාමීනි මම එදා බොහොම සදහෙන් ජීවත් වුනේ දුකී මගේ ආචකාදීන්ට සමා බ්‍රාහ්මණ ආදීන්ට දන් දෙමින් හිටියා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් බණහන්ට ලැබිලා මං උන්වහන්සේට ආවාස තනවල කුටි හදලා වස් සමාදන් කරවල කටින පූජාවක් කරලා මේ පිනෙන් මට ලෞතුරා සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා ඒ වස්සාන සමය තුල මමත් බණ භාවනා කළ පින්කම් කරගත්තා. ඒ පුණ්‍ය විපාකේ තමයි සාමීනි මම සංසාර ගමන ලැබියේ. හොඳයි. ඔබ මොනවාද මේ සංසාර ගමනේ ලැබූ විපාක? මෙන්න මේ වෙලාවේදී උන්වහන්සේ මේ සාමීන් වහන්සේ ප්‍රකාශ කළා තමන් වහන්සේ සංසාර ගමනේදී ලැබූ ආනිසංස පිළිබඳ උන්වහන්සේ මතක් කරනවා මේ සංසාර ගමනේ ලැබූ ප්‍රතිවිපාක කටිනානි සංසවසේ උන්වහන්සේ දේශනා කරනවා මෙබඳු කටින පින්කමක් සිද්ධ කරලා බුදුරජාණන් වහන්ස බොහෝ සංසාර කාලයක් මම සතර අපායේ පත්තියට ගියේ නෑ දුගතියට ගියේ නෑ ඒ බව උන්වහන්සේ දේශනා කරනවා කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමි ඉතෝ තින්සේ මහා කප්පි නාබිජානාමි දුංගති මහා සංඝරත්නයේ විසේ කටිනයක් පූජා කරලා ඒ ආනිසංස වශයෙන් බුදුහාමුදුරුවනේ මං කල්ප 30ක් මුළුල්ලේ අපායේ ගියේනේ අපායට වැටුණේ කල්ප 30ක් මුළුල්ලේ එපමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ආනිසංස වශයෙන් මේ සංසාර ගමනේ යම් තැනක උපන්නානම් ඒ උපන් තැන දෙගතියක්ම වුණා යත්ත යත්තුප පඤ්ජාමි දේවෝ පිච්ච මානුසී අඤ්ඤං ගතින් නජානාමි කටින දානස්සිතං කලං බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා උන්වහන්සේ ලැබූ ඒ දේවාත්ම භාව කෙසේ ගෙවුණාද කියලා.
අට්ඨාරසන්නං කප්පානං දේවලෝකේ රමාමහං චතුත්ථින් සක්කත්තුං දේවින්දි දේවරජ්ජමකාරයින්.
බුදුරජාණන් වහන්ස මම 18 කල්පයක් දිවි ලෝකේ උපන්නා. ඒ උපන් වාරවල මේ කටිනානි සංසයක් හැටියට 23 වතාවක් මම සක්‍රිය වෙලා උපන්නා මියානි සංස හැටියට. එපමණක්ද නොව බුදුරජාණන් වහන්ස
ආරපති චක්‍රවත්ති සිරින් ලැබේ අසීතින් චතුක් කත්තු චක්‍රවත් අබෝසයන් පදේශ රජ්ජං විපුලං ගණනායෝ අසන්තියෝ.
බුදුරජාණන් වහන්සේ මේ සිවුර මහපු එක ඉඳිකටු පහරකට 34 වාරයක් සක්විති රජ වෙන්න තරම් හේතු සම්පත් තිබුණා. ඒත් මම එච්චර කාලයක් මේ සසරේ ගත කළේ නෑ. ඒ ගත කළ කාලයේ තුල 84 වාරයක් සක්විති රජ වෙලා උපන්නා. පදේශ රජ්ජං විපුලං ප්‍රදේශ රාජ්‍ය සම්පත් ලැබූ වාර ගන්න මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නෑ. තවද බුදුහාමුදුරුවනේ යත් යත්තුපපත් චාමි ලබිත්වා සබ්බ සම්පදං
පුරිසානං උත්තමෝ කටින දානස්සිතං පලං.
මේ අපි පාස්කම්ම ළඟා කටින පින්කම් වලට කැමති වෙන මේ ආනිසංස උපනුපං ආත්මභාවල මම පුරුෂයෙක් වෙලාමයි ඉපත්. මේ ස්ත්‍රී ආත්මභාවය ගැන ලොකු සංවාදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නාරි සංයුත්තේදී දේශනා කරනවා මේ ලෝකේ පිරිමියෙක් නොවිඳින දුක් ගැනට කීපයක් මව්වරු විඳිනවා. එක්තරා විදිහක අකුසල විපාකයක් හැටියටත් හැබැයි බුදුරජාණන් වහන්සේ දා බ්‍රාහ්මණ සමාජය තුල බොම කොන් කරලා තිබිච්ච කාන්තාව ඉදිරියට අරගත්තා. මහරජ දරුවන්ගේ හිසේ පැලඳි ඔටුන්නේ මිනි කිරුලේ ආලෝකයේ දෙපයින් විහිදුවන්න බුදුරජාණන් වහන්සේ සමත් වුණා ඒ මුල්ලකට කරලා හිටිය කාන්තාව. ඉතින් එය පිළිබඳව කළ දේශනාවන් පිළිබඳව නාරි සංයුත්තේ කියවලා බලන්න. මේ දේශනාව තුල සඳහන් වෙනවා නාගිත හාමුදුරු කියනවා කටිනානි සංසයක් හැටියට යත් යත්තු උපපජ්ජාමි යම් යම් තැනක මම උපන්නනම් ලබිත්වා සබ්බ සම්පදං සියලු සම්පත් සහිතවමයි උපන්නේ. එපමණක් නෙවෙයි පුරිසානං උත්තමෝ හෝමි උත්තම පුරුෂයෙකු වෙලාමයි මේ කටිනානි සංස බලයෙන් මම උපන්නේ කියලා උන්වහන්සේ මතක් කළා.
දේ භවේ උපපජ්ජාමි දේවෝ පිච්චමානසි අඤ්ඤං ගතින් නජානාමි කටින දානස්සිතං පලං.
යම් තැනක උපන්නනම් මේ සංසාර ගමනේ එදා පටන් එක්ක දෙවියෙක් වෙලා උපන්න එක්ක මිනිසෙක් වෙලා උපන්න ඊට වඩා අඩු පහත්යයි සම්මත ලෝකයක උත්පත්තියට ගියේ නෑ. වෙනත් ගතියකට භවයකට ගියේ නෑ බුදුරජාණන් වහන්ස මේ කටිනානි සංස බලයෙන්.
දේකුලේ උපපජ්ජාමි කත්තියේ චාපි බ්‍රාහ්මණී හීනේ කුලේ නජානාමි කටින දාන ඉදං පලං
මියාපු ආත්ම භාව ගමනේ මිනිස් ආත්ම භාවයක ලැබුවා නම් එක්ක ශාස්ත්‍රීය කුලයේ උපන්නා එක්ක බ්‍රාහ්මණ කුලයේ උපන්නා කවදාවත් හීනෙයි පහත්යයි සම්මත කුලයක උපන්නේ නෑ බුදුහාමුදුරුවනි එදා පූජා කළ මේ කටිනාන සංස බලේ ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ හිතව දානි සංස මේ ආකාරයෙන් ලැබුවා චක්කවාල මුපාදාය මහින්සාගර කුණ්ඩලං කෝමදුත්තේ චාදීයං කටින දානස්සිතං කලං එහි ආනිසංස වශයෙන් ලැබිච්ච පට පිළි සාමීන එක්තෙන් කළානම් මේ මහා සමුදුරු සහිත මේ පෘථුවි තලයේ වහදාන්න තරම් වස්ත්‍ර ලැබුණා මේ ආනිසංස හිටියට මේද කටිනානිසංසයෙන් මෙබඳු ඵල විපාක ලැබුණා අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ සංඝස්ස සම්පදා පරිත්තදානං දත්වාන ලද්දං මේ විපුලං සුඛං අහෝ බුදු ගුණ බලේ කසිරිය අහෝ සදහම් ගුණේක මහසඟ ගුණේ කසිරිය තුනුරුවන් විසේ මෙබඳු කුංචි දානයක් දීලා මෙබඳු ආනිසංසයක් ලැබුවා තේනේව කුසල කම් ඒන පියෝහං දීව මානුසී තස්සේව බද්ද සම්මස්ස පත්තුස්මියමතං පදං ඒවං නාගව්වයෝ තේරෝ මජ්ජේ සංඝස්ස සෝබනෝ පකාසේසී සකං කම්මං අනුතත්ත මහසරි උන්වහන්සේ දේශනා කරන මේ කුසල කර්මයෙන් තේනේව කුසල කම්මේන පියෝ හං දේව මාංශ උපන්නේම තැනකදීම දෙවියන්ටත් මිනිස්යන්ටත් ප්‍රිය කෙනෙක් වුණා ඒ කුසල කර්මයේම මෙහෙවීමෙන් තස්සේව බද්ද කම්මස්ස පත්තෝස් මියමතං පදං මේ අමෘත මහා නිර්වාණය ලබන්න රහත් පදවිය ලබන්නත් මට මේ පින්කමම උපකාරයක් වුණා කියලා එදානෝ තත්ත විලේ බුදුජානන් වහන්සේ සමීපේ භික්ෂු මහා සංඝයා ඉදිරියේදී නාගිත හාමුදුරුවන් වහන්සේ මේ අපදානය දේශනා කළා මෙන්න මේ දේශනාව තුලින් කියවුනේ කටිනයක් පූජා කරන කටිනයක් සංඝ සතුව පූජා කරන පින්වතුන්ට ලැබෙන වස්සාවාසිකයක් පූජා කරන පින්වතුන්ට ලැබෙන ආනිසංසය හැබැයි පින්වතුනි සැබවින්ම කටිනානිසංස කියලා සූත්‍රයේ දිනේහි දේශනා වෙලා තියෙන්නේ මේ ටිකට නෙමෙයි කටිනානිසංසය ලැබෙන්නේ භික්ෂුන් වහන්සේට කටිනයක් අතුරන භික්ෂූන් වහන්සේට ලැබෙන ආනිසංස පහක් තියෙනවා. උන්වහන්සේට කටිනයක් ලද මොහොතේ පටන් මාස පහක් මුළුල්ලේ ආනිසංස පහක් තියෙනවා. අනාමත්තචාර, අසමාදානචාර, ඝන භෝජන, යාවදත්ත චීවර, යෝචතත්ත චීවරුප්පාදය. ආනිසංස පහක් තියෙනවා. විනේ ශික්ෂාපද පහකින් නිදහස් වෙනවා මේ ශාසනය තුල භික්ෂුන් වහන්සේ නමකට ආරාමයේ ඉඳලා ආරාමයේ වැඩ ඉන්න තවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට නොදන්වා ගමට ඇතුල් වෙන්න බෑ පිටට යන්න බෑ ආරාමුමින් පිටට යන්න බෑ ලොකු එවතක් කියලාමයි යන්න ඕන හැබැයි කටුන සිවුරක් බාරගත් අතුරන හාමුදුරුවන්ට පුළුවන් කාටවත් නොකිය ගමට යන්න. බුදුහාමුදුරුවෝ අයිතියක් දුන්න විශේෂ හේතු නිසා. ඊළඟට මේ ශාසනයේ කිසිම භික්ෂුවකට පුළුවන් කමක් නැහැ තුන් සිවුරෙන් තොරව රාත්‍රියක් ගත කරන්න. තුන් සිවුර ළඟ තියෙන්න. වස්සා වාසිකයා කඨින චීවරයක් ඇතුළු වූ භික්ෂුවට බලයක් තියෙනවා මාස 5ක් තුන් සිවුරෙන් තොරව ඉන්න. ඊළඟට භික්ෂුවකට අයිතියක් නැහැ මේ ශාසනය තුළ විනයෙන් ආවරණයක් තියෙනවා අපිට කෑමක්වත් දෙන්න නැද්ද කියලා ඉල්ලලා ගන්න බෑ. කවුරු හරි ඇවිල්ලා අකප්පිය විවාහාරයෙන් අපේ ගෙදර කෑමකට එන්න කියලා ආරාධනා කළොත් එබඳු ආහාරයක් වළඳන්න 4-5 නමකට වැඩියෙන් වැඩියෝ ඝන භෝජන කියන ඇවතටපත් වෙනවා. තනියෙන් ගිහලා නම් වළඳලාවට කමන්නේ කීපනමක් එක ගියොත් වැරදි. එබඳු අකප්පිය විවාහාරයකින් ගියොත් කඨින චීවරයක් බාරගත් හාමුදුරුවන්ට ඒ වර ප්‍රසාදයක් ඉල්ලලා වුණත් ගන්න පුළුවන්. අපිට කැම දෙන්න නැද්ද කියලා ඉල්ලලා වුණත් ගන්න පුළුවන්. ඒ අවස්ථරයක් ලැබෙනවා. භික්ෂුන් වහන්සේ නමකට අතිරේක සිවුරක් දරන්න පුළුවන් උපරිම සීමාව තුන් සිවුරට අතිරේකව දින 10යි. ඊට අතිරේකව තියාගන්න බෑ සිවුර. කටිනයක් අතුරුපු හාමුදුරුවන්ට ඒ අයිතියත් ලැබෙනවා එකක් නෙමේ ගොඩක් තියාගන්න. ඇයි කටිනේ අතුරුපු හාමුදුරුවන්ට දැන් අද දවසේ නම් අප්‍රචාන්ත හාමුදුරුවන්ටනේ අපි කටිනේ පැවරුවේ. ඇත්තමට නම් අර තිබිච්ච කටිනේ පිරිකර ඔක්කොම ටික අයිති හාමුදුරුවන්ට. ඔබ කලේ වැරද්දා. රජු දැන් යුද්ධයකදී රජුරුවන්ව ජීවග්‍රහයෙන් අල්ලගත්තොත් සේනාවත් රටවැසියත් යටත් වෙනවනේ ඉබේම. ඒ වගේ කඨින පින්කමකදී රජ්ජුරුව තමයි සිවුර කඨින චීවර. ඒක යම් කෙනෙකුට පැවරනකොට ඉබේම අනිත්‍යක ඒකත් එක්කමයි තියෙන්නේ. එනිසා උන්වහන්සේට අයිති දේ තමයි බෙදුවේ. ඒක විනයානුකූල එහෙමයි. කටින චීවරයේ ස්වභාවයට කැප කරන්න ඕන අනිත් සිවුරු බෙදලා ඉවර කළා. අයිතිවාසිකම් කිව්වා නම් උපශාන්ත හාමුදුරුව දෙන්න ඕන අනිත් ඔක්කොම. උන්වහන්සේ ඉතින් නියඬ වෙච්ච ඉන්න හොඳයි. ගෙනියන්න එපා කිව්වා නම් ගෙනියන්න බෑ කක්ක. එහෙම විනයානුකූල අයිතියක් දෙනවා. අද වෙන්නේ විතරක් නෙමෙයි. ලබන අවුරුද්දේ මාර්තු 15ක වෙනකම් මෙතනට හම්බ වෙන පාංශු කුල වස්ත්‍රයේ තයිති ප්‍රසන්න හම්බුවා. පස් මාසයක් කටින බලයේ තියෙනවා උන්වහන්සේට ඒ සියලු දෙයයි. මං ගත්තේ නැති. මොකද ගෙනියන්න බෑනේ වාරකට. අතිරේකව තියාගන්න පුළුවන් ඉඩ තියලා තියෙන. ඒ හම්බෙන ඉඳන් ඒ වරප්‍රසාදයක් තියෙනවා මේ කටිනානිසංශයක් විශ්චුන්ට ලැබෙනවා. ඒක තමයි යෝච තත්ත ජීව රූපාදී කියලා කියන්නේ. ඕන තරම් ලැබෙන දෙයක් ඒ කාලය තුල පාර ගැනීම පිළිගැනීම අයිතිය උන්වහන්සේට තියෙනවා. එතකොට මෙන්න මේ පංචානිසංශය වික්ෂුන් වහන්සේට ඒකාන්තයෙන් නියත වශයෙන්ම ලැබෙන නිසා තමයි මේකට කටින කියලා කියන්නේ. වෙනස් නොවන ඒකාන්තයෙන් උන්වහන්සේට කටින යතුරු මොහොතේ පටන් මේ බලය ලැබෙනවා. කටින කියන වචනේ හැදෙන්නේ ලොකු අර්ථයක් ඇති. පට විරිවන ජාතු කම්පති නචලති මේරු රිවාති වායුනා වජිර මිවන බිජ්ජති ගණං තමිදමතු කටිනං තිවුච්චති. මහා පොළොව සොලවන්න බෑ. මහා පෙරු මහා මේරු පර්වතේ මහා වජ්‍රය මේවා සාරභාර වස්තුන් කඩන්න බින්දින්න බෑ. නචලති මහ පොළොව සෙලවෙන්නේ නැහැ. කම්පා කරන්න බෑ. සුළඟින් සෙලවෙන්නේ නැහැ මහා මේරු පර්වතය. මහා වජ්‍රය යමන්ති පර්වතය කඩන්න බෑ තදයි. ඒ වගේ කටින පින්කමක් දුන්න තද පින්කමක් කියලා. නොකඩෙන නොබිඳෙන නොවෙනස් වෙන. එහෙම දෙයක් මේ ලෝකේ තියෙනවද ඇත්තටම? නොකඩෙන නොබිඳෙන නොවෙනස් වෙන දෙයක්. එහෙනම් නිත්‍ය දේවලුත් ලෝකේ තියෙන්න ඕනනේ. ඉතින් මේ කටින පින්කම පිළිබඳව මේ තද ගතියක් කියලා කියන්නේ අනිත්‍ය නොවන දෙයක් නෙවෙයි. මේ පින්කම ලෞකික පින්කම් අතරේ ආමිස පින්කම් අතරේ වටින පින්කම. ධර්ම දානේ උතුම්, ඊළඟට අබේ දානේ උතුම්, ඊළඟට ආමිස දාන. ආමිස දානයන් අතරේ ශ්‍රේෂ්ඨ වෙනවා කටින පින්කම. අනිත් පින්කම් යට කරගෙන ඉස්මතු වීමේ හැකියාව කටින බලයේ තියෙනවා. ඉතින් තව කටිනේ ගැන බොහෝ දේ තියෙනවා අපිට කතා කරන්න. නමුත් වේලාව විවේක වෙලාවක කතා කරමු. දැන් කෙසේ නමුත් දැන් මතක තියාගන්න මේ ශාසනය ආරම්භ වෙන්නේ කපාංශ කුල චීවරයේ එකම සිවුරයි. ගහක් පල්ලි ගලක් පල්ලි වැඩ ඉන්න බිත්ති ජීවිත ආරම්භ වෙන්නේ. එබඳු ජීවිත කිමින් කිමින් විකාශනයටපත් වෙන්න මේ ආරාම කුටි වස්ත්‍ර නොයෙක් පුද පූජාවන්ගෙන් පිරී යනවා මේ ශාසනය. ඒවා ලැබෙන්න ලැබෙන්න ශාසනය තුල යම් ආකාරයේ පිරිහීමකුත් දකින්න ලැබෙනවා. අල්පේච්ච බව නැති වෙලා යන බහුබහාණ්ඩික වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට ඒ පිළිබඳව බොහෝ ශික්ෂාපද පනවන්න උනා. කෙසේ නමුත් මේ බඳු ආනිසංස භික්ෂූන් වහන්සේටත් දායක පින්තුන්ටත් ලැබෙන විනය කර්මයක් හා බැඳුණු ශ්‍රේෂ්ඨතම මහා පින්කම කටින පින්කම. ඉතින් මේ උතුම් කටින පින්කම මේ පින්වතුන් මාස ගණනක් මුළුල්ලේ විවිධ වූ කුසල සිත් පහල කරගනිමින් විවිධ පින්කම් වල ආමස ප්‍රතිපත්ති පූජාවන් වල යෙදෙමින් යෙදিলা ඒ පින්කම නිමාවටපත් කළා. එසල පෝය දවසේ අපේ ජයන්ත මහත්මයා තරංගන වුණා මහත්මිය. ඒ වගේම දර්ශිකා මෙනලිය අනිත්ම කවුද? හේමමාලී නුන මහත්මියේ මහත්මයලා ආරාධනාවක් කළා නිද්දායක පිරිසත් එක්ක. හාම් ස්වාමීනි මේ වස් කාලේ මේ වස් රසා වැඩ ඉන්න අපි සිව්පසින් පස්සාන කරනවා. ඉතින් පින්දපාත සේනාසන ගිලානත් පත්තෙන් මෙච්චර කාලයක් උපස්ථාන කරලා එකක් තමයි අඩු වෙලා තිබුණේ. ඒකත් අද දවසේ සම්පූර්ණ කළා. දැන් ඔන්න පොරොන්දුව ඉවරයි. පොරොන්දු ඉටු කළා. ඉතින් අපිත් පොරොන්දු වුණා මේ කාලය තුලවත් සමාදන් වෙලා වස්සාන ශික්ෂාපදයේ ආරක්ෂා කරගෙන අපේ ආධ්‍යාත්මික විමුක්තිය උදෙසාත් කටයුතු කරමින් ඔබේ විමුක්තිය උදෙසාත් යම් මෙහෙයක් කරන්න යුතුකමත් කළා. සැබවින්ම මගේ ජීවිතයේ වාසනාවන්තතම බොහෝ වැදගත්ම වස්සාන සමය හැටියට සලකනවා මේ වස්සාන සමය. ධර්මයෙන් තොර වෙන්න උනේ නැහැ. එහෙම ඉඩක් ලැබුණේ නැහැ. කද සෙනසුරාද වැඩසටහන ඉවර වෙන්නේ ඉරිදට බලාගෙන. දැන් ඉරිදට මොනවද කියන්නේ කියලා හොයන්න ඕනේ. ඉරිදා ඉවර වෙන්නේ දැන් අඟහරුවාදට මොනවද කියන්නේ කියලා බල බල. අඟහරුවාද ඉවර කරන්නේ දැන් බදාදාට මොනවද කියන්නේ? දැන් ඒකට කරුණු. බදාදා ඉවර වෙන්නේ දැන් සිකුරාදාට මොකද කියන්නේ? සිකුරාද ඉවර කරන්නේ සෙනසුරාද. ධර්මයෙන් තොර වුණේ නෑ. මොකදっすම. ඉතින් බොහෝම ඉත ධර්මයත් එක්ක ලැබතුණා. බොහෝ ප්‍රසන්නවදියක් වුණා. මම සතුටින් ගත කළා. තමන්ටත් අනුන්ටත් බොහෝ දෙනාට යහපත පිණිස කටයුතු කරන්න ලැබුණා. ඉතින් අපි දෙපාර්ශ්වයට බොහෝ සතුටටපත් වෙන්න පුළුවන් මේ ගාර්කුන්නේ මේ අවධියක් ගත වුණා. ඉතින් අපි හැම දෙනා විසින් මේ රැස් කරගත්ත මේ උදාාර පින්කම අරණාගිත හාමුදුරුව එදා මේ කල්පණුවේකට පෙර ප්‍රාර්ථනා කළා. මේ උදාාර පින්කම අපට මේ ජීවිතයේ මේ ගෞතම සාසනයේම වහා වහා සසර දුක්ඛවා ලබන උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං
කඨිනානි සංස බලයෙන් ධර්මානි සංස බලයෙන් මෙතෙක් කාලයක් මුළුල්ලේ අප කර සියලු කුසල පින් බලයෙන් මේ හැම දිනාටම සියලු ආපද සාන්තිය සැලසීමා